Sağ නිදහස් විසික වසරේ තුන්වෙනි මාසේ හත්වෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධා ගුණැති වාසනාවන්ත පින්වත්නි, තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙරක් නොදැක දුවන ගමනට අපිට තෙරක් පෙන්වුවේ බුදුරජාණන් වහන්සේ. පේනව නේද පින්වතුනේ, බෞද්ධ නොවන, එහෙමත් නැත්නම් බෞද්ධ වී බෞද්ධ දහම නොහඳුනන ඒ සියලු දෙනාම තෙරක් නොහඳුනන ආකාරයෙන් මේ සමාජයේ දුවන විදිය, වැඩ කරන විදිය, ජීවත් වන විදිය, සිතන පතන විදිය අපේ පින්නතුන් දකින්නවා ඇති. නගරයක දිහා බලාගෙන ඉන්න නිහඬව පින්නතුන්ට පෙනෙයි මේ දුවන සමාජය තෙරක් දැකලා දුවනවද, තෙරක් නොදැක දුවනවද යන්න පිළිබඳව. එතකොට අපිට තේරෙනවා මේ බොහෝ දෙනෙක් තෙරක් නොදැක ඔහේ දුවනවා, උපන්නාට වැනෙනවා ඔහේ දුවනවා. ඉතින් අපේ බුදුහාමුදුරුව අපිට මඟ පෙන්නවා, තෙරක් පෙන්නවා. තෙරක් කියන්නේ මේ සාගරයේ අතරමං වෙච්ච කෙනාට එතරම් ගොඩක් අවසානයක්. එහෙමත් නැත්නම් මේ දුකෙන් නිදහස් වෙන ක්‍රමවේදයක්. පින්නතුන් මේක මහා බරපතලට අරගෙන මොලේ හිරිවට්ටගෙන වගේ ඉන්න එපා. තේරෙනා නේද? එහෙම ඉන්න එපා. මේක අපිට ඉතාම සරලව, ඉතාම සුමුදු විදියට, මෘදු විදියට, සුමග විදියට කියලා දෙන්න පුළුවන් ගුරුවරු ඉන්නවා, ගුරුවරයෙක් ඉන්නවා කියලා තමන් හොඳට තේරුම් ගන්න, විශ්වාස කරන්න. එතකොට ඒ ගුරුවරයාගෙන් ඒක පැහැදිලිව ඔබට අසා දැනගන්න පුළුවන් කිසිම අඩුවක් නැතුව. ගමක් ගැන දන්න ගම්මුලා දෑනියෙක්ගෙන් පාර අහනවා වගේ මේ නිවන් මඟ තුල ජීවත් වෙන, ඒක දැකපු, ඒක අනුගමනය කරන කෙනෙක්ගෙන් පාර ඇහුවාම ඒක විශ්වාසයක් ඇතුව පාරක් අහගන්න පුළුවන් නේ. ඒ වගේ තමන් හොඳට මේ මොනෝදෝ අද්භූත සිද්ධියක් දිහා බලාගෙන ඉන්නවා වගේ බලන් ඉන්න ඕනේ. අපිට විශ්වාසයි අපිට හරියට පාර අහගන්න පුළුවන්. ඉතින් මං කල්පනා කළා අපේ පින්නතුන්ට උදාහරණයක් ගෙනල්ලා මේක පැහැදිලි කරලා දෙන්න. දැන් දෘෂ්ටිගතව ඉන්නේ නැතුව බොහෝම සැහැල්ලුවෙන් නිර්වද්‍ය ලෙස ඉන්න. වැරදිකාරයෙක් අර රාජ්‍ය නිලධාරී, පොලිස් නිලධාරී ඉස්සරහට ගියාම ඉන්න බයෙන් ඉන්න ඕනේ නැහැ. බොහෝම විවෘතව ඉන්නවා සත්‍යවාදී පුද්ගලයා. බොහෝම විවෘතව, බොහෝම සැහැල්ලුවෙන් සිටිනවා. මොකද ඕනෑම දෙයක් අපිට හරි දේ ගන්නත් පුළුවන්, හරි දේ අත්හරින්නත් පුළුවන්, වැරදි දේ හඳුනගන්නත් පුළුවන්, වැරදි දේ ප්‍රහාණය කරන්නත් පුළුවන්. අපේ මනසේ කරන්න බැරි වෙනසක් මට නැහැ. දැක්ම තුළ, ප්‍රත්‍යක්ෂතාවය තුළ සත්‍ය මොන තැනද මට මුණ ගැහෙන්නේ, මම සත්‍යයට පිටුපාන්නේ නැහැ. එහෙම නේද වෙනන්නේ? අපිට සත්‍ය කොතනද මුණ ගැහෙන්නේ? අපි සත්‍යයට පිටුපානවද? ඈ සත්‍යයට පිටුපාලා මම දරන දේ හරි කියනවද? එහෙම කියන්න හොඳ නෑ. එනිසා ඕනෑම තැනකදී අපි සත්‍යයට මුහුණ දෙන්න බලාගෙන ඉන්න නිසා අතිශයින්ම විවෘත නිදහස් පුජ්‍යලයක් හැටියට සිටින්න ඕන. අපි උදාහරණයක් වශයෙන් ගත්තිමු පින්නතුනේ, සංස්කාරණය මේ අයින් කරන්න තියෙන්නේ, සංස්කාර අයින් කරන්න තියෙන්නේ. අපි උදාහරණයක් වශයෙන් මේ කොළය ගමු පින්නතුනේ, මේ කොළයක් ගමු. දැන් මේ කොළයක අකුරු ලියලා තියෙනවා, ඒ වගේම ඉරි ඇඳලා තියෙනවා, රූල්ස් තියෙනවා. එබැවින් මේ සුදු කොළෙහි අර ප්‍රභාස්වරයි කියපු මනස, ප්‍රභාස්වරයි කියපු මනස මොනවා හරි දෙයකින්, දැන් මේකේ යම් කරුණු ටිකක් ලියනවා, අපිට ඕනෑම කරුණක් මේ වගේ සුදු කොළයක ලියන්න පුළුවන්. ඒ ලියන දේවල් සබ්බ්‍ය, අසබ්බ්‍ය, ගුණාත්මක, අගුණ ඕනම දෙයක් ලිය වෙනවානේ. ඕනම දෙයක් ලියනවා, පෙස්සමක් වුණත් ලිය වෙනවා පොලේ. ඕන දෙයක් ලියන්න පුළුවන්. රටක් ගිනි තියනේවා, රටක් සුවපත් කරනේවා, මිනිස්සේ කඩවනේවා, මිනිස්සේ සනසනේවා, හිනා යනේවා, බය හිතෙනේවා, මේ ඔක්කොම ලියන්න පුළුවන් මේ කොළ කෑල්ලක. තේරෙනවනේ? එහෙමනම් අපේ හිත, ප්‍රභාස්වර හිත, අපි ගම් මේ සුදු කොළේ වගේ කියලා. දැන් නමුත් මේක ඉරි තියෙනවා, ඉරිත් නැත්තම් හොඳයි. ඉරිත් නැති කොළයක් කියලා අපි හිතමු. එන්න මේක තමයි මේ ලෝකයට බිහි වෙන්නේ. ඒ කියන්නේ මව්කුසෙන් බිහි වෙන්නේ සුදු කොළයක්. තේරුම් ගත්තද? මව්කුසෙන් බිහි වුණේ සුදු කොළයක්. අර ඔය තියෙන හාෆ් ෂීට් කියලා කොළ තියෙන ඒ වගේ කොළයක් කියන්නේ ඉරි නැති වෙන්න ඕන. ඒ වගේ කොළයක් මව්කුසෙන් බිහි වුණා. එයා දැන් බෞද්ධ වුණත්, එයා දැන් මුස්ලිම් වුණත්, එයා දැන් කතෝලික වුණත්, එයා දැන් හින්දු වුණත් මව්කුසෙන් බිහි වුණේ සුදු කොළයක්. ඒක ඇත්තද නැත්තද? ඒක පිළිගන්න පුළුවන්ද බැරිද? ඒ නිසා තමයි බුදුහාමුදුරුවෝ ප්‍රභාස්වර මනස කියලා පාවිච්චි කරේ. අන්න ඒක නිසා සුදු කොළයක් මේ බිහි වෙනවා. දැන් සුදු කොළේට මොනවද තිබ්බේ? ඒ සුදු කොළේ මොකවත් ලියලා තිබ්බේ නැහැ. නේද? අම්මා තුරුලට අරගෙන ටිකක් ලිව්වා, තාත්තා තුරුලට අරගෙන තව ටිකක් ලිව්වා, ගුරුවරු සහ තම තමන්ගේ පූජකවරු අරගෙන තව ටිකක් ලිව්වා. දැන් ඔය තියෙන්නේ ඉලියපේව තමයි. සියලුම මිනිස්යාගේ සියලුම ආගම් ભેදයක් නැතුව සියලුම මිනිස්යන් ළඟ තියෙන්නේ ඒ ලියපු දේවල් තමයි. පැහැදිලිනේ? දැන් ලියපු දේවල් තමයි. දැන් අපි කියනවා අපිට සැනසීම මදි කියලා. මොකද මේ ලියපු දේවල් සෑම විටම පරස්පරයි. මේක අරකට ගැලපෙන්නේ නැහැ. ඒක මේකට ගැලපෙන්නේ නැහැ. අර ආගමට මේ ආගම ගැලපෙන්නේ, මේ ආගමට ඒ ආගම ගැලපෙන්නේ නැහැ. මේ පුජ්‍යලයට ඒ පුජ්‍යලය ගැලපෙන්නේ, ඒ පුජ්‍යලයට මේ පුජ්‍යලය ගැලපෙන්නේ නැහැ. ඒ අදහසට මේ අදහස ගැලපෙන්නේ, මේ අදහසට ඒ අදහස ගැලපෙන්නේ නැහැ. හැම විටම පරස්පරතා තිබෙන නිසා සහනය නැහැ. ඒක නේද ලෝකෙට වෙලා තියෙන්නේ? හැම දෙයකම පරස්පරතාවයක් තියෙන නිසා සහනය ලෝකෙට නැහැ. දැන් අපි මොකද කරන්න ඕන? පෙන්වත්නි, මේ කොලේ නැවතත් අපි ගෙනියමු ප්‍රභාස්වර තත්ත්වයට. ඒ කියන්නේ මේ ලියාගත්ත කොලේ තියෙන දේවල් හැම දෙයක්ම මකන්න වෙනවා. මේ පින්දහම් කළ අදිෂ්ඨාන කරන්නේ මෙන්න මේ කොලේ මකා ගන්න. ඒ කියන්නේ අපේ මනස නැමැති කොලේ මකා ගන්න. මකන්න ඕන මේ මොහොතේ මං ගත්ත දේ මොකක්ද කියලා, ලියාගත්ත දේ මොකක්ද, ලියවිලා තියෙන දේ මොකක්ද කියලා බලලා ඒක තමයි මකන්න ඕන. තේරුණාද පෙන්වන්නේ? මේ මොහොතේ ලියාගත්ත දේ මේ මොහොතේ මකන්න. කොහොමද පෙන්වන්නේ අපි හඳුනගන්නේ අපේ දෘෂ්ටි, අපේ සංකල්ප, අපේ උපාදානයන් අපි අඳුනගන්නේ කොහොමද? තේරුණා නේද? හරි, මම පොඩි උදාහරණයක් දෙන්නම්කො පෙන්නතුන්ට. ඈත වාහන කීපයක් තියෙනවා, වාහන තුනක් තියෙනවා. එක්තරා මිනිස්සෙකුට හඳුනගන්න ඕන අර ඉන්න මිනිස්සයාට අයිති වාහනේ මොකද්ද කියලා. එයා දන්නේ නැහැ මෙතෙන්ට ආවා විතරයි. නමුත් මේ පුජ්‍යලා අපි හිතමු ආරක්ෂක අංශ කෙනෙක් කියලා. එයාට හඳුනගන්න ඕන මේ අදාළ පුජ්‍යලගේ වාහනේ මොකද්ද කියලා. ඉතින් ඒ පුජ්‍යලයාත් නඳුර ඈතකින් ඉන්නවා, වැරදි දැනක පාක් කරලා ඉන්නේ. එයාත් දන්නේ නැහැ. නමුත් එයාට හඳුනගන්න ඕන පුජ්‍යලා. හැබැයි අර පුජ්‍යලගෙන් අහන්නත් පුළුවන්. නමුත් තව ක්‍රමවේදයක් තියෙනවා. ඕනනම් මේ අදාළ වාහනේ ළඟට ගිහිල්ලා ඒ වාහනේ දොර අරින්න බලන්න ඕනනේ. එහෙම නැත්නම් ඒක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා බලන්න ඕන. එතකොට අර සැබෑ අයිතිකාරයාගේ වාහනේ හරියටම ඇතුලේ මොනවද තියෙන්නේ දොර අරින්න බලනකොට මොකද කරන්නේ? අන්න අර අයිතිකාරයා ටක් ගාලා එතෙන්ට එනවා. ඒ වගේ දෙන්නතුනේ ඔබේ උපාදානයන් මොනවද කියලා බලන්න. කවුරු හරි කෙනෙක් ඕව කම්පණය කරනවා. කවුරු හරි කෙනෙක් ඕව කම්පණය කරනවා. ඔන්න කම්පණය කරනකොට තමයි ආඳුන ගන්න පුළුවන්කම තියෙන්නේ. මෙන්න මේකට මෙන්න මේ උපාදාන ශක්තිය මේ මෙච්චර මට තියෙනවා කියලා ආඳුන ගන්න පුළුවන්කම තියෙනවා දෙන්නතුනේ. ඒ කම්පන වේගයන් එන්නේ කොතනින්ද කියලා බලන්න ඕන. පරමාර්ථ වශයෙන්ද සම්මුති වශයෙන්ද? සම්මුති වශයෙන් උත් අපි පිළිපැදිය යුතු ක්‍රියා කළ යුතු ආකාරයක් තියෙනවා. ඒක සම්මුතියෙන් අපි ඒ කම්පණය තියා ගන්න ඕන. එහෙම නැතුව අපිට පාර ගමන් කරන්න බෑ. අපිට නමුත් පරමාර්ථ වශයෙන් උපාදානයක් නැති වෙන්න ඕන. පරමාර්ථය කියන්නේ වෙනතුනි සිත ඇතුළින්ම එන්නේ එක. සිත ඇතුළෙන්මයි එන්නේ. දැන් ලෝභය, දැඩි ලෝභය. මොන බලන වචන දෙකක් තියෙනවා. තණ්හාව, දැඩි තණ්හාව. භය, දැඩි භය. ඒකෝර මේ හැම එකේම තද හේකුත් තියෙනවානේ. හැම එකම තද එකක් තියෙනවා. දැන් ඔබ ළඟ තියෙන මේ අල්ලා ගැනීම තද එකක්ද? එහෙම නැත්නම් බුරුල් එකද තියෙන්නේ? තමන් අඳුන ගන්න ඕන. තද එක තමන්ට තදින් වේදනා දෙනවා. බුරුල් එක බුරුල් විදියට වේදනා දෙනවා. තේරුණා නේද? තද දේ තදින් වේදනා දෙනවා, බුරුල් දේ බුරුල් ආකාරයට වේදනා දෙනවා. ඉතින් පින්නතුනි අපි මකණයක් අරගෙන මකන්න පුළුවන් විදියට දැන් මේවා අපි දන්නවා. මේ පෑන් තින්ත වලින් ලිව්වහම මකන්න අමාරුයි. පැන්සල් පාවිච්චි කරාම ඒක මකන්න ලේසියි. ඉතින් මනසෙත් ඔහොමයි. තදින් ලිව්වහම කියන්නේ පෑන් තින්ත වගේ බොහොම තද කහටක්. තදින් ලිව්වහම මකන්න අමාරුයි. මෘදු පැන්සලකින් වගේ දෙයකින් ලිව්වහම මේක සමහරලාට මකලා දාන්න ලේසි. දැන් අවිද්‍යා පරමම් මලන් කියනවා වගේ මේ අවිද්‍යාව කියන්නේ අතන බොහෝම තදින් ලියවෙච්ච දෙයක්. තදින් ලියවෙච්ච දෙයක්. එකිනෙක එකිනෙක මකන්න කිව්වහම අපිට හිතනවා ඇයි අපිට ඒව මකන්න කියන්නේ කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපිට ඒව එහෙම මකන්න කියන්නේ කියලා. මකනකොට මම නැති වෙනවනේ. නෑ, මේ මකන්න කියලා කියන්නේ ඔබ සුවපත් කරන්න. ඔය සංඥාවල් පින්නතන ගඩුවක් රෝගයක් හැටියට පෙන්වන්නේ. ඒ නිසා ඔබ මකන්නේ ඔබේ යහපත උදෙසා. ඒ නිසා මේ අපි ලියාගත්ත උපාදානය කරගත්ත හැම දෙයක්ම මකන්න කියන්නේ ඔබේ සූපත්භාවය උදෙසා. නමුත් ඉතින් මේක දන්නේ නැහැ. මේක සාමාන්‍ය ලෝකයා දන්නේ නැහැ. සාමාන්‍ය ලෝකයා දන්නේ නැති නිසා අපිට හරියට අර බල්ලෙක් නාවනෝ වගේ තමයි බණ කියන්න වෙලා තියෙන්නේ. ගොඩක් තැන්වල බල්ලෝ සන්තෝෂයෙන් නාන්නේ නැහැ නේ. ඌ හරි දඟලනවා, කෑ ගහනවා, නාවන්න කියලා ලෑස්ති කරනකොට ඌ දුවනවා, හැංගෙනවා, හරි ප්‍රශ්නයක් වෙනවා, ඇදගෙන බෙල්ල කැඩෙනකන් දඟවලෙන් ඇදගෙන ගිහිල්ලා ටැප් එකට අල්ලලා හබන් ගාලා ඌ විලාප දෙද්දි ඌ ඉතින් මරන්න හදනවා කියලා ඒ තරමට අමාරුවෙන් ඉද්දී අපි ඌව නාවනවා. ඒක නැවුවහම කාටද ඒක යහපත තියෙන්නේ? අපි දැන් නාවන්නේ අපේ හොඳටද? නෑ, අපිට ගඳ ගහන නිසා තමයි. නමුත් වැඩිපුරම බල්ලගේ ඇඟේ මැක්කො නැති වෙන්නයි, කුණු නැති වෙන්නයි, බල්ලගේ යහපත උදෙසා තමයි ඔය බල්ල නාවන්නේ. ඉතින් මේ ධර්මයේ දේශනා කරන කොටත් අන්න එහෙමයි. බොහෝ මේ පිළිබඳව අවබෝධය නැති පිරිස හිතන්නේ අපිව මරන්න හදනවා, අපිව විනාශ කරන්න හදනවා, අපිව මකන්න හදනවා කියලා කරගලා පස්සටමයි අදින්නේ, කෑ ගහනවා, හැංගෙනවා, දුවනවා. මේ නාන්නේ ධර්මය පිළිපදින්න එන්නේ නැහැ. බල්ලු නෑවිල්ලයි බණ ගිහිල්ලයි එකයි වගේ. ඉතින් පින්වත්නි, ටික 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 කාලයක් යනකොට සමහර බල්ලුනම් දැනගන්නවා මේක හොඳ වැඩක් කියලා, ස්වේච්ඡාවෙන් ඇවිල්ලා නාගන්නවා. මේ සමහර අය මේක තේරුම් ගන්නෙ නෑ. ඉතින් අපි මේ පින්නතුන් මෙතන ඉන්න පින්නතුන් ස්වේච්ඡාවෙන් ඇවිල්ලා නාගන්නා වගේ පිරිසක් සිය කැමැත්තෙන්ම දන්නවා මේක අපේ උපාදානයක් තියෙන බව ඇත්ත. නමුත් මේක අපිට අහිත පිණිස, අනර්ථය පිණිස, අවැඩ පිණිස, අපහාය පිණිස පවතින දෙයක්. ඒක නිසා මම මේ අමාරුවෙන් අමාරුවෙන් හරි මේ ගෙඩිය, මේ වනය සූපත් කරගන්න ඕන, මෙතනින් අයින් කරගන්න ඕන. දුක් දෙකයි. එකක් දුක වැඩි කරගන්න විදින දුක, අනිත් එක දුක නැති කරගන්න විදින දුක. මේකෙත් යංගිසි දුකක් හිතට දැනෙනවා. අත්හරිනකොට විතර දැනෙන දුක පින්නතුනේ මේ ලෝකෙ තවත් දෙයක් නෑ. අතහැරීමේදී දැනෙන දුක තරම් දුකක් තවත් නෑ. හැබැයි පින්නතුනේ ඒ සියලු දුක් උපන්නා වූ සත්වයා විඳිය යුතුමයි. උපන්නා වූ සත්වයා විඳිය යුතුමයි ඒ සියලු දුක්. දැන් බලන්න, ඔබ කැමති කැමති දේවල් ඔබේ සිතෙන් ගැලවිලා යනවා කියලා දැක්කහම සතුටක් නම් දැනෙන්නේ. දරුවා හිතෙන් ගැලවෙනවා කියලා තේරුණාම හිතර දැනෙන දුක. ස්වාමියා තම බිරිඳ හිතෙන් ගැලවෙනවා කියලා දැනුණාම තමන්ට දැනෙන දුක. තමන්ගේ ශරීරයේ පවා තමන්ගේ ඉන්ද්‍රියන් පවා තමන්ගේ හිතෙන් ගැලවෙනවා කියලා දැනුණාම දැනෙන දුක මරණාසන්න දුකක් දැනෙනවා. ඉතින් තාවකාලිකව හරි දවසක් හරි මේ දේවල් තියාගෙන සතුටු වෙන එක නේද හොඳ කියලා කල්පනා කරනවා. දවසක් හරි මේ දේවල් තියාගෙන සතුටු වෙන එක නේද හොඳ කියලා කල්පනා කරනවා. නමුත් ඒක නෙමෙයි ඇත්ත. රැවටීම දවසක්වත් ළඟ තබා ගත යුතු නෑ නේද? රැවටීම දවසක්වත් තබා ගත යුතු නොවේ කියලා කල්පනා කරන්න ඕන. දවසක්වත් තියාගෙන සතුටු වෙන්න ඕන කියලා නෙමෙයි කල්පනා කරන්න. රැවටීම මම දවසක්වත් තියාගන්න ඕනේ. එහෙම නේද තේරෙන්නේ? රැවටීම දවසක්වත් තියාගන්න ඕනේ. ඉතින් මාරයා මටත් පෙන්නුවා ඔබේ ශරීරය ඔබට තියෙන දේවල් කියන දේවල් වගේ පෙන්නවා. පෙන්නවා මම ඔහුට දීපු උත්තරය තමයි ඉතින් ඔව් මගේ කියලා හිතාගෙන ඉන්න පුළුවන්. දැන් අපි හිතන් ඉන්නවා නේද මගේගේ මගේ වාහනේ මගේ දරුවෝ මගේ ධනය මගේ දේවල්ද නෑ. ඔය රැවටීම ඒකට මේව මගේ නෙමෙයි කියලා අපි හිතනවා. ඔන්න මම පිළිගත්තා. ඔව් මම පිළිගන්නවා ස්වාමීන් වහන්සේ මගේ නෙමෙයි. දැන් හරිද? එහෙම පිළිගත්තට හරියන්නේ නැහැ. අර හිත අතනට හැරෙන්න ඕන. ඒ නිසා ඔබෙන් නෙමෙයි මම මේව දේවල් අතහරින්නේ. ඔබේ සිතෙන්. ඔබ මේ සියලු දේවල් අල්ලගෙන හිටියට කමන්නේ සම්මුතියක් වශයෙන්. අත්හරින්න ඕන කොතනින්ද? ඔබේ සිතෙන්. ඔබ අත්හල යුතු නැහැ කිසිවක්. ඔබ සියල්ල අත්හල යුත්තේ සිතෙන්. දැන් සමහර උදවිය ඉන්න පුජ්‍යලයා අතහැරලා අතහැරලා දැන් පුජ්‍යලයා අතහැරින්න දෙයක් නැහැ. ඒ වුණාට සිත දන්න සිත සියල්ල අල්ලගෙන. ඒ නිසා ඔබේ අත්හැරීම නෙමේ අපි බලාපොරොත්තු වන්නේ සිතේ අත්හැරීම. සිතේ අත්හැරීම. සිතේ අත්හැරීම බලාපොරොත්තු වේ. නමුත් අපි කරන්නේ ඒකනෙ හිත මගේ ඒ නිසා හිත හංගගෙන ඔබ බනහනවා. තේරුණාද? හිත හංගගෙන ඔබ බනහනවා වැඩන්නේ. ඔබ පැත්තකට වෙලා සිත බණ අස්සවන්න. සද්ධර්මය අස්සවන්න සිත. ඔබ පැත්තකට වෙලා සිත ධර්මය අස්සවන්න. ඔබේ සිත දෙන්න ධර්මයට. අපිට ඔබගේ සවන්වත් ඔබේ චින්තනයවත් ඒ කල්පනාවවත් නෙමෙයි දෙන්න ඕන. ඔබේ සිත. ඔබේ සිත දෙන්න ධර්මයට. ඔබ සිතට පක්ෂපාතී කෙනෙක් වෙන්න එපා. සිතට විරුද්ධ කෙනෙක් වෙන්න ඕන. සිතට විරුද්ධ වෙන එක කියන්නේ උපාදානයට විරුද්ධ කෙනෙක් වෙන්න ඕන. සසරට විරුද්ධ කෙනෙක් වෙන්න ඕන. අවිද්‍යාවට විරුද්ධ කෙනෙක් වෙන්න ඕන. මායාවට විරුද්ධ කෙනෙක් වෙන්න ඕන. මායාවක් හඳුනගන්න පුළුවන්කම ලැබෙන්නේ මොන විදියට ඒ මායාව දිහා බලාගෙන සිටියොත්ද? පින්වත්නි මායාවක් හඳුනගන්න පුළුවන්කම ලැබෙන්නේ විමසුන් බුද්ධියෙන් බලාගෙන හිටියොත්. එහෙම නේද? සාමාන්‍ය මායාව කරන මැජික් කරන වේදිකාවක පැත්තෙන් ඉඳන් බලාගෙන ඉන්න ඕනේ. එහෙම නැත්නම් පිටිපස්ස ගිහිල්ලා වේදිකාවේ පිටිපස්ස බලන්න ඕනේ. මායාව අහු වෙන්නේ එතකොට. ඒක කරන විද්‍යාව අපිට පේන්නේ ඒ ඒ විතරයි. නමුත් ඔවුන් ඉඳ දෙන්නේ පැත්තෙන් ඉඳන් බලන් ඉන්නවා, පිටිපස්සට ගිහින් බලනවා, ඒ ටික ආවරණය කරලා ඉස්සරහා ඉඳගෙන විතරයි අපි බලන්න දෙන්නේ. ආන් ඒ වගේ අපි අපේ මනස දිහා ඉදිරි අභිමුඛව ඉඳගෙනම බලාගෙන ඉන්නේ නැතුව අපේ මනස දිහා අපි හැඩ විවිධ විදියට බලන්න ඕන, විවිධ හැඩයන් වලට බලන්න ඕන. ඉස්සර පිරුණතුනි අපිට තරහ ගියා, අපිට තරහ යනවද කියලා දන්නේ නැහැ. ඔන්න දැන් හෙමින් හෙමින් තරහ යනකොට තරහ යනවා කියලා දැනගත්තා. තරහ වැඩි වෙනකොට තරහ වැඩි වෙනවා කියලා දැනගත්තා. කලකිරීම ඇති වෙනකොට කලකිරීම ඇති වෙනවා දැක්කා. කලකිරීම පහව යනකොට කලකිරීම පහව යනවා කියලා දැක්කා. ඉරිසියාව ඇති වෙනකොට ඉරිසියාව ඇති වෙනවා කියලා දැක්කා. ඉරිසියාව වැඩි වෙනකොට ඒක වැඩි වෙනවා කියලා දැක්කා. එතකොට අපි මේව කරන්න ගියේ නෑ, මෙන්න පහළ වෙනවා කියලා දැක්කා. මේක උසස් අවස්ථාවක් දැකීම. ඊළඟට ඒව පාලනය කිරීම. ඉරිසියාව පහළ වෙද්දී ඒක පාලනය කරන්න ඕන. තණ්හාව තෘෂ්ණාව පහළ වෙද්දී ඒක පාලනය කරන්න ඕන. මම ආයනය පහළ වෙද්දී ඒක පාලනය කරන්න ඕන. කොහොමද? නුවණ කියන එක, ප්‍රඥාව කියන එක තියෙනවා නම් පින්වතුනි එතන අනිවාර්යෙන්ම ඒ ධර්මානුකූල පාලනය සිද්ධ වෙනවා. ඒකනේ දැහැමි මිනිස්සෙක් මාළයක් බිම වැටිලා තියෙනවා දැක්කොත් ඒක අයිතිකාරයෙක් හොයලා දෙන්නේ. විශාල මුදලක් වැටිලා තියෙනවා දැක්කොත් ඒක අයිතිකාරයෙක් හොයලා හරි රජයට හරි දෙන්නේ. එහෙම නැත්තම් පින්නතන ඒක දකින් නැති අධාර්මික කෙනෙක් නම් ඒක එහෙම කරන්නේ නැනේ. ඒ වගේ පින්නතුනේ අපි අපේ තුල අවිද්‍යාව නොතිබිය යුතුයි, විද්‍යාවම පමණක් තිබිය යුතුයි කියන ස්ථාවරයට එනවා දැඩිව. කවුද මේ සත්පුරුෂයා? සත්පුරුෂයා විසින් එනවා මා තුල සත්‍යම පමණක් තිබිය යුතුයි, අසත්‍ය නම් පොඩ්ඩක්වත් නොතිබිය යුතුයි කියලා කල්පනා කරනවා පින්නතුනේ. සත්‍ය කොහෙවත් නොතිබිය යුතුයි, සත්‍ය පමණක්ම තිබිය යුතුයි කියලා කල්පනා කරනවා. ඔබත් අන්නෙහිම අදිෂ්ඨාන කරන්න. සියලු අසත්‍යවාදීන් තත්ත්වයන්, අසත්‍යවාදී තත්ත්වයන් මා තුළින් ප්‍රහාණය වේවා. මේ දැම්මම අදිෂ්ඨාන කරන්න. මා තුළ ඇති අසත්‍යවාදී තත්ත්වයන් සියල්ලම ප්‍රහාණය වේවා, දුරු වේවා. එතකොට මේ සත්‍යවාදී බව කියන එක හොඳ පාරමිතාවක්, සත්‍ය පාරමිතා. එතකොට මේ 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 පාරමිතාව අපි ළඟත් පිරින්න ඕන. බෝසතාණන් වහන්සේගේ ළඟ පමණක් නෙමෙයි පාරමිතා අපි ළඟත් පිරින්න ඕන. අසත්‍යවාදී කිසි දෙයක් මං අල්ලගෙන ඉන්නේ. ලෝක මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ ලෝකය ද්වේෂයෙන්, තරහෙන්, කේන්තියෙන් පාලනය කරන්න පුළුවන් කියලා හිතන්නේ. තේරෙනවනේ? ඒකනේ මිනිස්සු බොහොම දැඩි කේන්ති ගන්නෙ. එහෙම ලෝකයක් තමයි පාලනය කරගෙන ඉන්නේ. මාත් ඔය පොඩි මිනිස්සු කියන අයත්, ලොකු මිනිස්සු කියන අයත් හැමෝම ආශ්‍රය නිශ්‍රය කරනවා. හොඳ පරිපාලනය කරන ඉහළ තත්ත්වයන් වල මිනිස්සු මම දැකලා තියෙනවා ඔවුන්ගේ වචනේ ඇතුළට පින්නතුනේ හරියට අර නයි විස වගේ දෙයක් ඇතුල් කරනවා. ඇතුල් කළා තමයි ඒක කියාපාන්නේ. කිව්ව ගමන් අර ඉස්සරහා ඉන්න සේවකයා, එහෙම නැත්නම් ඔහුගේ අතවැසියා ගෝලයා කවුරු හරි අර බයට අර විසට අර දෙයක් කරනවා. තේරුණානේ? ඒ විසට කරන්නේ, ඒ අනට කරන්නේ. ඒක නොකළොත් බැරි වෙන නිසා කරන්නේ, බැඳිච්ච නිසා කරන්නේ. එවැනි දෙයක් මොකටද පින්වත් ලෝකේ? බුදු කෙනෙක් එහෙම කරේ නෑ, එහෙම පරිපාලනය කරේ නෑ. මිනිස්සු ස්වේච්ඡාවෙන්ම සිය කැමැත්තෙන්ම ගුණධර්ම සලකාගෙන, ප්‍රඥාව ගැන සලකාගෙන, ධර්මය පිළිබඳව සලකාගෙන ස්වේච්ඡාවෙන් කරන කියන දෙයක් විතරයි. ආරාම හදලා දුන්නේ, ආරාම පූජා කළේ, මහා ශ්‍රාවකයෝ බවට පත් වුණේ මේ ස්වේච්ඡාවෙන්ම කරපු වැඩවලට. තනතුර නිසා පුජ්‍යලය බැබළුණා නෙමෙයි, පුජ්‍යලයාගේ ක්‍රියාව නිසා ඒ තනතුර බැබළුණා මිසක්, මේ තනතුර නිසා පුජ්‍යලය බැබළුණා නෙමෙයි, ඒ කාර්යයන් වලට දක්ෂ වෙච්ච අයට කල්යෑමෙන් ඒ තනතුර ලැබුණා. දැන් කිසිම බණක් කියන්නේ නැති කෙනෙක් විචිත්‍ර ධර්ම කතික කියන්න බැහැ. ඒ වගේ කාලයක් විචිත්‍රව ධර්මය දේශනා කරාම එයා විචිත්‍ර ධර්ම කතික වෙනවා. සද්ධර්මය වෙන මොකක්වත් කියන්න බැරි කෙනෙක් සද්ධර්ම කීර්ති වෙන්නේ නැහැ. සද්ධර්ම කීර්ති වෙන්නේ සද්ධර්මයේ බොහෝ ලෙස දේශනා කරන කෙනා තමයි සද්ධර්ම කීර්ති වෙන්නේ. අමුම අමු මෝඩ ක්‍රියා කරන, මෝඩ වචන කතා කරන කෙනෙක් පඬිත වෙන්න බෑනේ. ප්‍රායෝගික ජීවිතයේ පඬිත ක්‍රියාදහමයන් සිද්ධ කරපු කෙනාමයි පඬිතයා වෙන්නේ. ඒක තමයි බුද්ධානුශාසන බුද්ධ කාලේ සිදු වෙච්ච ආකාරය. හිත දූෂ්‍ය කරගත්ත කෙනෙකුට චිත්ත පාරිශුද්ධ කියලා සම්මානයක් දෙන්න බෑනේ. මම ඉස්සරහදී එහෙම සම්මානයක් දෙන්න හදාගන්න ලෑස්තියක් තියෙනවා. ඒ නිසා පින්නතුන් හැමෝම චිත්ත පාරිශුද්ධත්වය ඇති කරගන්න. නේද? චිත්ත පාරිශුද්ධ කියන නාමය ලබා දීලා මේ ඉස්සරහට නම දානවා. ගෙදර නෝන හරි මාත්‍ය හරි ඕක දැකලා කොයි වෙලාවක හරි තරහ ගිහින් වෙලාවක පොලේ ගන්න ඉඳ තියෙනවා. ආහුඳුරු මොකට මේ සම්මානේ දුන්නේද? මේ මිනිස්සයා ළඟ මොන පාරිශුද්ධත්වයක්ද කියලා. දැන් ඒ සම්මානේ ගන්න තමයි ලෑස්ති වෙන්න චිත්ත පාරිශුද්ධ. අකුසල දහමයන් අපි තේරුම් කරගන්න. මම දන්නවා මේ එක එක්තරා සමාජ තලයකින් මේක උදාහරණයක ගමුකෝ. එක්තරා විදියකට අපි මේ එකටම එක සමාජයේ හිටියට ඒ සමාජ තලයෙන් ඔබට කෙනෙක්ගේ අධ්‍යාපනය නුවණ ගුණධර්ම වැඩෙනකොට සමහර උදවිය සමහර සමාජ තලයන් ප්‍රතික්ෂේප කරලා ඊට වඩා උසස් සමාජ තලයන් ආශ්‍රය නිශ්‍රෙහි යෙදෙනවා. ඒක එහෙම එකක් වෙනව නේද? හා. ඒ වගේම අපි දැකලා තියෙනවා ධනය වගේ දේවල් වලින් පවා සමහර ලාවට ඒකෝ එකෙන් උසස් වෙනකොට ඊළඟට ඒකෝ උසස් ඒ තියෙන තලයේ අයව ආශ්‍රේ නිස්රේට පෙළඹෙනවා, යොමු වෙනවා. ඊට පස්සේ අර පහත් තලයේ අයගේ අර කලින් ආශ්‍රය කළත් ඒ තලයේ ආශ්‍රේ නිස්රයක් ගනුදෙනුවක් නැහැ. දැන් මමත් එහෙමනේ නේද? මම ඉතින් ගිහි කාලේ ආශ්‍රය නිස්සරය කරපු ඒ සමාජ තලයේ ගිහි කෙනෙක් දැන් ආශ්‍රය නිස්සරයක් නැහැ. ඔවුන්ට මාව ගැලපෙන්නේ, මට ඔවුන්ව ගැලපෙන්නේ නැති නිසා ඒ ආශ්‍රය නිස්සරේ නැහැ. ඒ වගේම තමයි පින්නතුනේ අපගේ අකුසල චිත්ත පරම්පරා බාල සිතිවිලි රටාවන් ආශ්‍රය නිස්සරය කරන එක අඩු වෙනවා. අපේ ඥානයේ බුද්ධිය අවදිය වැඩි වෙන තරමට ඒ කියන්නේ ලෝභ දේශ මෝහ පහත් විදියට ආශ්‍රය කරන්නේ නැහැ. සිත පහත් විදියට ආශ්‍රය කරන්නේ නැහැ. උසස් විදියට ආශ්‍රය නිස්සරය කරන්න පුරුදු වෙනවා. අපේ සිත්වලත් තියෙනවනේ පහ ප්‍රාථමික සිතුවිලි ධාමයන් තියෙනවා, උසස් සිතුවිලි ධාමයන් තියෙනවා. වරදකට දෙන දනුවම වුණත් පහත් මිනිස්සේගේ දනුවම එකක්, උසස් මිනිස්සේගේ දනුවම තව එකක් නේද? දැන් ඇඟේ හැප්පුණොත් කවුරු හරි ඇවිල්ලා එම් පහ පාරේන චණ්ඩියෙක්ගේ ප්‍රතිචාරය කොහොමද නේද? උගත් බුද්ධිමත් මිනිස්සේගේ ප්‍රතිචාරය කොහොමද? ඥානවන්ත මිනිස්සේගේ ප්‍රතිචාරය කොහොමද? ඉඩමෙන් පොඩ්ඩක් කවුරු හරි අල්ලගත්තාම උගත් බුද්ධිමත් මිනිස්සේගේ ප්‍රතිචාරය කොහොමද? එහෙම නැත්නම් දැඩි ලෝභයෙන් තණ්හාවෙන් ඉන්න මිනිස්සේගේ ප්‍රතිචාරය කොහොමද? වෙනස් නේද නේ? ස්වභාවභාරියවරු අතරේ පවා යම්කිසි ගැටලුවක් හටගත්තාම නූගත් මිනිස්සුන්ගේ, අඥාන මිනිස්සුන්ගේ ප්‍රතිචාරය කොහොමද? උගත් මිනිස්සේගේ ප්‍රතිචාරය කොහොමද? දැන් අර නූගත් විකෘති මිනිස්සේගේ ප්‍රතිචාරයක් මේ දවස්වල දක්නට ලැබෙනවා නේ? ඔව්. ඒ සූස් කේස් එක යන හම්බෙනවා, ට්‍රැවලින් බෑග් එක යන හම්බෙලා තියෙනවා. මේ අඥාන නූගත් මිනිස්සේගේ ඒ මේ තිරිසන් සතේකේ තියෙන ප්‍රතිචාරය. තිරිසංගණයට සිතුවිලි භාවිතා කරනකොට එයා තිරිසං. ඒ කියන්නේ සිතුවිලි පාලනයකින් තොරව වේදනාවන් වල හැසිරෙන බැවින් තිරිසං. එතකොට මිනිස්සෙක් වුවද බුදුහාමුදුරු යම් යම් අවස්ථාවන් වලදී තිරිසං කියලා පෙන්වලා තියෙනවා. මිනිස්ස තිරිසං කියලා જાතියක් හටගන්නවා. එතකොට ඒ මනුස්ස ස්වරූපයෙන් හිටියද තිරිසන් වැඩ කරන්නේ, තිරිසන් සිතුවිලි භාවිතා කරන්නේ, තිරිසන් ඉදිරියේ තියෙන. දැන් අපිට කියන්න පුළුවන් ද ටයිකෝට් ඇන්දාම උගත් උනාම, නීතිඥ උනාම, පොලිස්පති උනාම, නීති අද උනාම තිරිසන් ගතිය යනවා කියලා? එහෙම කියන්න බෑ. ඒක ජනාධිපති වුණායි ඒක කවුද කියලා කියන්නේ. ඒක තමන් හිත හදාගන්න විදියට. අපි හිතාගෙන ඉන්න මේ උගත් මිනිස්සුය හොඳයි කියලා. ඒක ඉගෙන ගන්නවයි කියන එක මේ සම්මතයක් වශයෙන් මතක තියාගෙන කොළ කෑලි වල ලියාගෙන ලියාගෙන ගියාම ඕක ඉස්සරහට යන්න පුළුවන්. ඒ තුලින් ගුණධර්ම ප්‍රඥාව ගොඩනැගෙන්නේ නැහැ. ආවේග පාලනය කරන්න ඒ තුලින් ඉගෙන ගන්නෑ. ඒකට අපි ඉගෙනගෙන හොඳට පුරුදු වෙලා තියෙන්න ඕන. මේ අභිනික්‍රමණය පුරුදු වෙලා තියෙන්න ඕන. අත්හැරීම කියන එක පුරුදු වෙලා තියෙන්න ඕන. බලහත්කාරයෙන් පාලනය කියන එක අපි අත්හැරලා තියෙන්න ඕන. දැන් කෙනෙක්ගේ ආදරයම් බලහත්කාරයෙන් ලබල වැඩක් තියෙනවා. ඒක හරියට කුරුල්ලෙක්ගේ ලස්සන කූඩුවක දාලා බලනවා වගේ වැඩක්. ඒ නිසා දරුණු රුදුරු මිනිස්සෙක්ගේ ආදරයට ඔබ ලක් වෙනවා කියන්නේ ඔබට භයානක ඉරණමක් අත්වෙනවා කියන එක. ඒ නිසා අපිට හැකියාව දෙන්න ඕන දරුණු රුදුරු මිනිසුන්ගේ ආදරයට ලක් නොවි ඉන්න. ඒක හරි භයානක මිනිස්සෙක් දෙයක්. ඒ නිසා අපි මේ දරුණු රුදුරු මිනිසුන්ගේ ආදරයට ලක් වෙන විදියට කටයුතු කරන්න ඇතුව ඉන්න ඕන. ඒගොල්ලෝගේ කොච්චර වටිනකමක් තිබ්බත් එහෙම වැඩක් නැහැ. කූඩුව රත්තරන් වලින් හදලා තිබ්බත් ඒක කූඩුවක් නම් වැඩක් නැහැ. ඈ ඒ නිසා චිත්ත පාරිශුද්ධත්වය බලන්න මිනිසුන්ට මේ හේතු වෙනවා. ඒ වගේම සමහර අයට ජීවිතේ ලැබෙන්නේ කර්ම විපාක. සතුන්ගේ බෙලි කපලා කපලා කාලයක් ගියාම ඒ වගේ කර්ම විපාක හැටියට ඒ පුජලයන් මොකද්ද වෙන්නේ? තමන්ගේ බෙලි කැපෙනවා. අනුන් නසල 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 පව් රැස්සුනහම තමන්ගේ දිවි හානි කරගන්න හිතෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒ නිසා මේ ලෝකේ කර්මය, ධර්මය, පින, සාංසාරික කුසල ශක්තිය මේ භවයේදී තමන් කරන කියන සිතන පතන ආකාරය ආශ්‍රය නිස්සය කරන ආකාරය මේ සියල්ල කැටි වෙලා තමයි අපිට මාර්ගඵලයක් ලැබෙන්නේ. මේකට කියනවා පාරමිතා සම්පූර්ණ වීමෙන් කියලා. ඊට පස්සේ ගුණාංග බල ධර්ම වැඩෙන්න ඕන. ඒව වැඩෙන්න ඕන. ඉන්ද්‍රිය ධර්ම හොඳින් වැඩෙන්න ඕන. ඒවට කියනවා බෝධිපාක්ෂික ධර්ම. ඒ හොඳට වැඩෙන්න ඕන. ශ්‍රද්ධාවද, විරියද, සතියද, සමාධියද, ප්‍රඥාවද වැඩෙන්න ඕන. මේ සියල්ල සමලංකృత වෙච්ච තැන යහපත් සිහිය කියන එක උපදිනවා. යහපත් සිහිය මොකක්ද තියෙන්නේ? යහපත් සිහියේ ස්වභාවය තමයි පාපිෂ්ඨ චින්තන එයා ගන්නෙ නෑ. යහමඳුරනේ පාපිෂ්ඨ චින්තනයක් අපි කොහොමද අඳුනගන්නේ? පාපිෂ්ඨ චින්තනයේ ඔබේ සිත සෑම විටම දවනවා, පුච්චනවා. ඒ කියන්නේ වේදනාවටපත් කරනවා. පාපිෂ්ඨ සුඛ වේදනාවක් තියෙනවා, පාපිෂ්ඨ දුක්ඛ වේදනාවක් තියෙනවා. හොඳට මතක තියාගන්න. පාපිෂ්ඨ සුඛ වේදනාවක් දවනවා, පාපිෂ්ඨ දුක් වේදනාවක් දවනවා පින්වත්නි. දෙකම දව. එතකොට දැවීම අගය කළේ නෑ බුදුහාමුදුරු. නිවීම තමයි අගය කළේ. බුදුහාමුදුරු දැවීම අගය කළේ නෑ, නිවීම අගය කළා. ඉතින් අපි නිවෙන්න ආස නැද්ද? පින්නතුරේ නිවෙන්න පුළුවන් හැම දෙයක්ම කරන්න. දැන් ඔබේ ගෙදර දිය ඇල්ලක් හදාගත්තාම, දිය පොන්ට් එකක් හදාගත්තාම නිවෙනව නම් දිය ඇල්ලක් හදාගන්න. යම්කිසි ඇටමාලයක් දැම්මහම නිවෙනවා කියලා නම් මේ ගල්වල බලයෙන් ඔබට කේන්තිය ආරේ මේ දුර වෙනවා කියනවා නම් ඒකෙන් ඇත්තටම විද්‍යාත්මක බවකුත් යම්කිසි දෙයක් තියෙනවා අධ්‍යයනය කරලත් බල ඒක කරගන්න. යම්කිසි සුරේකින් ආරක්ෂාවකින් හරි ඔබේ ජීවිතේ නිවෙනවා කියන විද්‍යාවක් ඒකේ ඔබ දකිනවා නම් ඇත්තට මේක කරගන්න. යම්කිසි ගමනක් බිමනක් ගියාම, වන්දනා ගමනක් ගියාම, යම් යම් ස්ථාන වන්දනා කළාම ඔබට නිවෙනවා කියලා තේරෙනවා නම් ඇත්තට මේ දේවල් ඉඳලා හිටලා හෝ කරන්න. දැන් සමහර අය කියනවානේ මේ අනුරාධපුරේ ගියාම ස්වාමීන් වහන්සේ සම්පූර්ණ මම නිවෙනවා නේද? ඔක්කොම අලුත් වෙනවා වගේ දැනෙනවා. අහවල් බෝධිය බෝධි පූජාවක් කරාම හරියට මම නිවෙනවා ආදී කියනවා. ඒ වගේම බණ ටිකක් අහුවාම නිවෙනවා. අන්න ඒ වගේ නිවෙන්න පුළුවන් හැම දෙයක්ම පුළුවන් තරම් වැඩි කරගන්න. මොකද්ද අපිට අවශ්‍ය කරන්නේ? නිවෙන්න. ඒකද නිවන කියලා කියන්නේ? නිවෙන්න. අර වාන වලින් බැඳීම් වලින් දැවෙනවා, ඒවයින් නැති වෙනකොට අපි නිවෙනවා. බැඳීම් නැති හිත කියලා කියන පින්තුනේ එයා කොයි වෙලාවකවත් ගැටෙන්න බලාගෙන නැහැ, ඇලෙන්න බලාගෙනත් නැහැ. ඇලිච්ච දේවල් නැති වුණයි කියලා ගැටෙන්නෙත් නැහැ. අහවල් දෙයක් වුණොත් මං අහවල් විදියට ක්‍රියා කරනවායි කියලා අද ප්ලෑන් කරලා නැහැ. දැන් මගෙන් කවුරු හරි ආවොත් හෙට අහවල් මිනිස්සයා ඇවිල්ලා ඔබ වහන්සේට බැන වැදුණා. ඔබ වහන්සේ මොකද කරන්න කියලා අද මගෙන් ඇහුවොත් මට කියන්න දෙන්නේ මන් දන්නේ නැහැ. මගේ හැම සැලැස්මක් නැහැ කියලා තමයි කියන්නේ. එතකොට ඔබත් මේක හොඳට තේරුම් කරගන්න ඕනේ. හෙට මහත්තයා බැන්නොත්, හෙට නෝනා බැන්නොත්, හෙට දරුවෝ හරි බැන්නොත්, දරුවෝ බයිනෝනේ සමහරවිට බැන්නොත් මම මෙහෙම කරනවා කියලා හිතන් ඉන්න එපා. ඒ තරම් නිදහස් ඔබ වාසය කරන්න. මට හෙට දේ මේ දේ නැති වුණොත් මට මේ දේ වෙයි කියලා හිතන්න එපා. ඒ වෙලාවට ඒ දේත් එක්ක වැඩ කරනවා. සැබෑම අතහැරීම කියලා කියන පිනවත් නේ. අතහැරපු බවවත් දන්නේ නැහැ. හැබැයි අතහැරීම කියන්නේ නිින්ද ගියා වගේ. නින්ද ගියව කෙනා නින්ද ගියාද කියලා දන්නේ නැහැ. ලස්සන උදාහරණයක් ඒක. නින්ද ගිය කෙනා නින්ද ගියයි කියලා දන්නේ නැහැ. ඒ වගේ සැබෑ අතහැරපු කෙනා අතහැරියද කියලා දන්නේ නැහැ. බලන්න වෙනතර මේ ධර්මයේ මොනතරම් සුන්දරද මොනතරම් ලස්සනද කියලා. එතකොට අතහැරපු බව දැනගෙන හිටියොත් එහෙම එතන සංස්කාරයක් රැස් වෙලා තියෙනවා. අපුන්‍යාවි සංස්කාරයක් රැස් වෙලා තියෙනවා. එහෙම නැත්නම් පුන්‍යාවි සංස්කාරයක් රැස් වෙලා තියෙනවා. එහෙම නැත්නම් අර ධ්‍යාන කුසල් වලින් ලැබෙන සංස්කාරයක් හරි එතන රැස් වෙලා තියෙනවා. එතකොට සංඛාරා දුක්ඛා කියලා බුදුහාමුදුරු දේශනා කරපු නිසා මොනම සංස්කාරකයක්වත් එකතු කරගන්න නැතුව අර උපතින් ලැබපු සුදු කොලේ, ඒ කියන්නේ ලිව්වේ නැති උපතින් ලැබපු සුදු කොලේ මොනතරම් ආශ්චර්යයක්ද. ආයි මේක ලියන්නේ එක එක කට්ටිය ලියන්න දෙන්න එපා. තේරුණාද කියන්නත්. ආයි මේ සුදු කොලේ ලියන්නේ ඒ කට්ටිය ලියන්න දෙන්න එපා. මගේ මේ මනස නැමැති සුදු කොලේ උදාහරණයකට ගන්න, ඒකේ මම මොනම ජාතියක්වත් ආගමක්වත් කිසි දෙයක් ලියන්න දෙන්නේ නැහැ. ඒ ලියවිල්ලක් තියෙනවා නම් ඒ තියෙන්නේ සම්මුතියක් විතරයි, බාහිරේ විතරයි තියෙන්නේ. එතනින් එහා ගැඹුරේ කිසිම ලියවිල්ලක් නැහැ කියලා. ඒ කියන්නේ වෙනතුරු මම ඒක හොද්දට අත් ඉඳලා තියෙනවා. කොහොමද කියල මේ ධර්මයේ තේරුම් ගත්තට පස්සෙම ටිකක් මේ මරණාසන්න වගේ යන මේ දෙපාරක් විතර අසනීප තත්ත්වයන් වලටපත් වෙලා තියෙනවා. ඒ දෙකේදීම මගේ හිත වැඩ කරපු ආකාරය පිළිබඳව දිහා බැලලා තමයි මම හොඳටම දන්නේ මේ අහමුවත් අල්ලගෙන නෑ නේද කියලා. මරණය කියන එක මට යම් යම් අවස්ථාවවලදී ඔහොම ගැඹුරින් දැනෙන අවස්ථාවකට ගිහිල්ලා තියෙන ඒ අවස්ථාවවලදී මට දැනලා තියෙන්නේ තද සීතලක් දැනෙන වගේ ස්වභාවයක් පමණයි දැනෙන්නේ. ඒක කාලෙකදී මම සර්පේ දෂ්ට කළා. පස්සේ ඉතින් ඔය අලුත හිටපු ලේඩි ડોක්ටර් කෙනෙක් එතන හිටියා. එයා ගෝවා මොකක් හරි පත්තා එක් කාලයක් හාමුදුරන්ට හෙට උදේ ලේචෙක් කරලා බේත් දෙන්නම් කියලා. මම දන්නවනේ කාපු එක මෙයා ඉතින් එයා ගියා පෙට්ටිය දාලා ගෙදර යවයි හෙට උදේට මේ ડોක්ටර් කියන දේ අහන්න ගියොත් එහෙම. ඉතින් ඒ නිසා දොස්තර හැම විටම ශ්‍රේෂ්ඨත් නැහැ කියලා මම දන්න නිසා, මම දොස්තර නිසා මල්ලක මං ගැන මං ඒක ප්‍රතික්ෂේප කළා. ඒ වැඩේ හරියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම වෙනත් වෛද්‍යවරයෙක්ට කතා කරලා මේ වගලාම මම දැඩි සත්කාරයකින් ප්‍රතිකාර කළා. එතකොට අර ඒක හොයාගන්න පුළුවන් විද්‍යාත්මක න්‍යායන් ටිකක් තියෙනවානේ. මොනවද මේ නේද අපේ බ්ලඩ් වැඩ කරන විදිය, හෘද ස්පන්දනේ ඔක්කොම මැෂින්ස් වලට ගහනවානේ. අන්න එතකොට තමයි ඒකට මැෂින් වලින්ම ඔප්පු වෙන්නේ. එතකොට මැෂින්ස් වලින්ම මම සීරෝ යනවා. එතකොට සීරෝ ගිහිල්ලා තමයි ආයි ගන්න අවදි වෙනවා. අන්න ඒ අවදි වෙන කාලය තුළදී ඒ අත්දැකීම ලැබෙනවා මට. ඊළඟට මගේ එහෙම මොකද දැනුනේ කියලා මං කිව්වා හරි කූල් එකක් දැනුණා. හරි නිකන් සීතල දැනීගෙන ගියා මං දන්නේ මොකද්ද කියලා. ඊට පස්සේ මං කිව්වා මම මේ ගැඹුරු සමාධියක හිටියේ මේ හරි සීතලක් දැනුනේ කියලා. අර ඔක්කොම සීරෝ වෙලා. ඊට පස්සේ කිව්වා අහමතුරු නිදා ගන්නකෝ ඔය විදියට ඉන්න අවදියෙන් ඉන්න මේ කියලා. එතකොට මට ඒ වෙලාවේ දැනුණා ඒව යන්නේ අර අපේ හෘද ස්පන්දනේ අඩු වෙලා පල්ලෙහාට යනකොට මේ ඔක්කොම එහෙම වෙන්නේ. එතකොට පේනවා මේ හිත හදාගත්ත කෙනාට මරණය කියලා කියන්නේ මේ ලෝකේ තියෙන කූල්ම අත්දැකීම කියලා තේරෙන්නේ. මේ ලෝකේ තියෙන ලස්සන කූල්ම අත්දැකීම. හැබැයි මේ ලෝකේ අල්ලගත්ත කෙනෙකුට මේ ලෝකේ තියෙන එපාම කරපු අත්දැකීම. එයා ඒ වෙලාවට අර ඇඟෙන් අතහරිනවා වගේ, අර දිෂ්ටියක් අතහරිනවා වගේ, ඇඟ එහෙට මෙහෙට ගිහිල්ලා මේ වෙලා තේරෙන්නේ මේ වෙලා සමහරලාට ඒක ඇතුලෙන් හරි වෙනවා. කය අප්‍රාණිකන දේවල් වෙන්න පුළුවන්. ඉතින් විවිධ මට්ටම් වලදී කෙනෙක් අයගේ මරණයන් සිද්ධ වෙන්නේ. ඉතින් ඒකෙන්ම පිටින් අපිට බලන්න බෑ ඇතුලෙන් වෙන්නේ මොකද්ද කියලා යාග තුල. නමුත් අපි මේ ධර්ම අවබෝධය කරගත්ත කීප දෙනෙක් අපාතරින් සමුග අරගෙන තියෙනවා. ඒ සියලුම දෙනා නින්දට ගියා වගේ තමයි අයින් වෙලා ගිහිල්ලා තියෙන්නේ. මන් දන්න අර ඒ කම්ම කෙනෙක් හිටියා. ඒ අම්මා ලෙඩ ඇඳීමයි හිටියේ. අවසානයේ හාමුදුරු මහන්සි කරන්න බෑ ගෙන්නන්න කියලා ඒ අම්මා ලෙඩ ඇඳෙන්නේ නැගිටලා කාර් එකේ වාඩි වෙලා කොහොම හරි මාව බලන්න ඇවිල්ලා අවසර අරගෙන ගියා. අවබෝධයට පත් වෙච්ච අම්මා කෙනෙක් ගිහිල්ලා ඊට පහුවෙන්දා මං ආරාධනා කළා කාලයක් ජීවත් වෙන්න කියලා. බෑම කියලා කිව්වා. මං කිව්වා කැමැත්තක් කියලා. ඊට පස්සේ අම්මා මේ හිසාත ගාදි වගේ මම සාන්ත නින්දකට ගිහිල්ලා තියෙනවා. අනේ හාමුදුරනේ අපි හිතාගෙන ඉන්නේ අම්මට හොඳට නින්ද ගියා කියලා. උදේ මට නිදිමතක් එනවා පොඩ්ඩක් හිසාත ගන්න කියලා කිව්වා අවසාන මොහොතේ. ඉතින් අම්මවත් හිසාත ගගා හිටියා. මං හිතේ අම්ම හොඳට නින්ද ගියා කියලා. නින්ද ගියා නෙවෙයි, ඕ සාන්ත නින්දකින් හොඳ කූල්ලේකින් ඉතින් අයින් වෙනවා. ඇයි මෙතන මේ සංස්කාර පොද ලිහලා දාලා දෙන නිසා ආයෙත් මේ කලබල වෙන දෙයක් නැහැ. අනිත් එක එයාගේ ඒ දවසේ එයා දකිනවා. තේරුණා නේද? තමන්ගේ ආයු සංස්කාරය තමන් දකිනවා. තමන්ට ඒක උර දෙනවා තමන්. ඉතින් සමහර උදේ ඉන්න කියලා ආරාධනා කරාම ඒක බාර ගන්න සමහර අය බාර ගන්නෑ. මොකද හේතුව ඒගොල්ලන්ටම ඉඳලා හොඳටම ඇති වෙලා දැන් බාර ගන්න බෑ කියන මට්ටමේ ඉන්නේ. ඒකේම තමයි කාලයක් ගියාම මිනිස්සුෙකුට උනත් දැන් ඇති කියලා හිතෙනවා. ජීවිතෙත් ඇති කියලා හිතෙනවා. ඉතින් අනිත් දේවල් ඇති කියලා හිතෙන ගහන දෙයක් නෑ. තමන්ගේ ජීවිතෙත් ඇති වෙනවා. ඒ නිසා මේ ලෝකේ තරහ වීම ගැන, යාළු වීම ගැන, පැහැදීම් ගැන, අපහැදීම් ගැන ලොකු දෙයක් ඔළුවේ තියාගන්න එපා. ඕනම කෙනෙකුට අයිතියක් තියෙන ඕනම වෙලාවක පැහැදෙන්න, ඕනම වෙලාවක පැහැදෙන්න. ඒක තමයි ස්වාධීන අයිතිය. ඕන කෙනෙකුට තියෙන දන් දෙන්න අයිතියක් තියෙන, නොදී ඉන්න අයිතියක් තියෙන. ඒක ස්වාධීන අයිතියක්. ඒක දරුවන්ට වේවා, ස්වාමියාට වේවා, මේ ගෙදර ඉන්න ස්වාමියාට කියලා හරියනවද මට ආදරය කරන්න කියලා? ඒ මනුස්සයට ආදරයක් හිතෙන්නේ නැත්නම් ඒ මනුස්සයා කොහොමද ආදරය කරන්නේ? තමන්ගේ බිරිඳට කියන්න පුළුවන්ද මට ආදරය කරන්න, මට සලකන්න කියලා? ඒ බිරිඳට සලකන්න ඒ මනුස්සයට ආදරයක් හිතෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? අන්න එතකොට කල්පනා කරලා බලන්න ඕන ටිකක් මේ මිනිස්යාගේ තියෙන හැඟීම් ධාරාවට ඔබෙන් ගිහිල්ලා බලන්න ඕන මොකක්ද මේ හිතේ ස්වභාවය කියලා. මේක නිවන් දකින්නත් පුළුවන්, ජීවත් වෙන්නත් පුළුවන්. ස්වභාවය තුල ස්වභාවිකවුණු ස්වභාවික වෙච්ච කෙනෙක් ළඟ දකින්න තියෙන ප්‍රධාන ලක්ෂණය තමයි එයාගේ හිත ඇතුලේ නෑ බලහත්කාරය කියන දේ. මොකද්ද නැත්තේ බලහත්කාරය? දැන් අපේ සිතුවිලි අපි බලහත්කාරයෙන් පාලනය කරනවානේ. ඒ බලහත්කාරයෙන් පාලනය කරන සිතුවිල්ල තමයි එළියටත් එන්නේ. අර දැන් අර පහුගිය දවසේ අර සියදිවි හානි කරගත්තේ මිනිස්සයා ලියලා තියෙන ලියුමේ බුදු සරණයි කියලාත් තියෙනවා, දෙවි පිහිටයි කියලාත් තියෙනවා, කතරගම දෙවියන්ගේ පිහිටයි කියලාත් තියෙනවා. ඒ වගේම මම මේ ජීවිතය ගැන නොහඳුනගෙන නෙමෙයි මම මේවා කළේ කියලා තියෙනවා. මේ ඔක්කොම නැති වෙනවයි කියලා තියෙනවා ඒකේ. දැන් එතකොට තේරෙනව නේද පින්නතුනේ? ඈ බුදුසරණයි කිව්වට, නමෝ බුද්ධාය කිව්වට, දෙවි බිහිදයි කියලා කිව්වට මේ ජීවිතේ සංස්කාර කැඩෙනවයි බිඳෙනවයි නැති වුණයි කියලා කිව්වට ඒක දහමක් නෙමෙයි කියලා. අපි මැරෙනවයි කියලා දැනගත්තයි කියලා දැහැමි පුජ්‍යලයක් වෙන්නේ නැහැ කියලා. එහෙනම් හිත හදන්න ඕන අර හැංගිච්ච තැනේ. හැංගිච්ච තැන්වල තියෙන දුෂ්ටකම් අයින් කරන්න ඕන. හැංගිච්ච තැන්වල තියෙන ලෝභකම් අයින් කරන්න ඕන. ඒකත් එක්ක ෆයිට් කරන්න පුළුවන්, සටන් කරන්න පුළුවන් ඔබටම පමණයි. ඔබේ ලෝභ දේශ මොහොත් එක්ක මට සටන් කරන්න බෑ. ඔබේ ලෝභ දේශ මොහොත් එක්ක සටන් කරන්න ඕන ඔබ. ඔබ එදිරිවාදීකමක් ඇති කරගන්න ඕන, සටනක් ඇති කරගන්න ඕන ඔබේ සිතත් එක්ක, ඔබේ සිතේ තියෙන අකුසලයත් එක්ක. එතකොට මේ අකුසලය පරාද කරගෙන 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 අපි හිත පතුලටම යනවා පින්නතුනි. තේරුණාද? අර සතුරු බලවේගයක් පරාද කරගෙන 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 අර හමුදාවක් ඉස්සරහට යනවා වගේ තමයි. ඔබේ හිත පතුලටම ඔබ අර ලෝභ දේශ මොහ වලට පහර දීගෙන 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 යනවා. ඒකට වීරිය ඕන, ඒකට ප්‍රඥාව ඕන, ඒකට හොඳට සිහිය ඕන, ඒකට ධර්මයේ පිළිබඳව අවබෝධය, ශ්‍රද්ධාව ඕන. මේ සියල්ල එකමුතු කරගෙන තමයි යන්නේ පෙපදරේ. නැත්තම් සිතක් අල්ලගෙන ඒක රැඳෙනවා. අපි සිතක් අල්ලගත්තේ නැහැ වෙනතරේ. මොනම සිතක්වත් අල්ලගත්තේ නැහැ. අල්ලන්න අහවල් සිතේ කියලා දෙයක් දුන්නොත් අපි ඒක බින්දා. මාරේ දුන්න එක එක තොණ්ඩු. දැන් මේ ලෝකෙ මිනිස්සුන්ට අල්ලගන්න දේවල් දීලා තියෙන්නේ. අල්ලගන්න දේවල් දීලා තියෙන ඒව පස්සේ ඉතින් දුවනවා. අල්ලගෙන මතු පිටේ. මොනව පස්සේද දුවන්නේ මිනිස්සු? ලෝභය පස්සේ, දේශය පස්සේ තමයි දුන්නේ යන්නේ. මිනිස්සෙක් මිනිස්සෙකුට තරංගය කරන එක අතහැරියොත් මිනිස්සෙට තරංගයක් තියෙනවද? රටකින් රටකට තරංගයක්, පළාතෙන් පළාතට තරංගයක්, පාසලෙන් පාසලට තරංගයක්, ළමයගේ ළමයට තරංගයක්. වැඩි ඕනේ නෝනායි මහත්තයා ගෙදරත් තරංගයක්. ගෙදර එකට ළමයි තරංගයක්. පාරේ වාහනයන්න ගියාම තරංගයක්. දියුණු වෙන්න ගියාම තරංගයක්. කොහෙද නැත්තේ තරංගේ? මිනිස්සෙක් මිනිස්සෙකුට කරන මේ තරංගය අතහැරලා දැම්මනම් එතනින්ම නිර්වාණ දොරටුව විවර වෙනවා. කවුරුත් එක්ක තරංග කරන්න එපා. තමන්ගේ අවශ්‍යතාවයන්, තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ගොඩනගා ගන්න, තමන්ගේ ලයික් එකට, චොයිස් එකට. ලෝකෙ කිසි කෙනෙක් එක්ක තරඟ කරන්න එපා. ගේ හදන්න එපා තරඟෙට. වාහන ගන්න එපා තරඟෙට. කතා කරන්න එපා තරඟෙට. වැඩ කරන්න එපා තරඟෙට. වැඩ කරන්න තරඟෙට කරන්න එපා. අන්න එතන තමයි ලොකුම පෞරුෂය, ලොකුම අභිමානය, ලොකුම වටිනාකම හටගන්න පින්වත්නි. ඒ කියන්නේ ජය පරාජය දෙකම නැති තැනට එන්නනේ මේ ඔක්කොම කියන්නේ. ජය පරාජය දෙකම නැති තැනට එන්න ඕන. ඒ කියන්නේ පින්වතුනි සියල්ල අපි මකා දැම්මට පස්සේ අකුරු ටික අපිට ලැබෙනවා සුදු කොළයක්. ඒ සුදු කොළේ මොනවද තියෙන්නේ? දැන් මේ ආනන්ද හාමුදුරුව නැමැති කෙනාගේ සුදු කොලේ කියවන්න බලන්න. උන්වහන්සේගේ හිත නැමැති සුදු කොලේ කියවන්න බලන්න. කියවද්දී ඕගොල්ලෝ බල්ලා කියයි මේකේ ආගමක් නැහනේ. කොගලන් ජාතිය කොහෙද බලන්න කියන්නේ? මේ මේ මොකක්ද ජාතිය? මේ සටහනක් නැහනේ. එතකොට මෙයාගේ උපම් වෙලාවක් මේ යන වෙලාවක් ඒවත් නැහැ. එතකොට මෙයාගේ බලන්න ඕන උප ස්ත්‍රී පුරුෂ භාවය එහෙම එක දෙයකුත් ලියලා නැහැ. ඒ ලියලා නැත්තේ. ඒ සියල්ලක්ම ලෝක වහරේ දෙන්නා වූ යම්කිසි සංඥා පද්ධතියක් නිසා. ලෝකේ පටන් ගත්තොත් එහෙම ඔන්න අද සිට පුරුෂයි කියන කට්ටියට ස්ත්‍රීන් කියලා දානවා. එතෙන්ට ස්ත්‍රීන් කියන තැනට පුරුෂයි කියලා දාන්න කියලා අද ඉඳලා නියෝග කළොත් මොකද වෙන්නේ? ඔය පන්තිවලත් හැදුණනේ, මේ පාසල් පන්තිවලත් මුලදි තිබුණා ඒ පන්තිය, ඩී පන්තිය, සී පන්තිය කියලා. ඒකට පස්සේ ඕක බෙදලා අර මානසිකත්වය ළමයිගේදී වෙනස් වෙන්න කියලා ආයි බෙදුවා. අනිත් පැත්තේ ඩී එකේ තමයි හොඳටම ඉගෙන ගත්තා ඉන්නේ. අර අනිත් ඒවා ඒකේ ඉන්නේ බාලමයි ඊළඟට බැරිමය. ඒ විදිහට දැම්මා. ඒ නමුත් ඊට පස්සේ ආයි මතේ හැදුණා ඩී කියන්නේ ඉහළ පන්තිය, ඒ කියන්නේ පහළ පන්තිය කියලා. ආයි මනස හැදුණා ඒ විදිහට. සම්මතයට. එතකොට වාචික ලිඛිත එහෙම සම්මතයකට මේ ලෝකේ යථාර්ථය වෙනස් කරන්න බෑ. මේ ඔක්කෝම බන් ධර්ම දේශනා කරන්න පිළිතුනේ මේ සංඥාව නැමැති දේහ මම දකින්න පිළිතුනේ හරියට මිනිස්සෙක් කියන කකුලක එල්ලෙච්ච කූඩැල්ලෙක් වගේ. දැන් කකුලක කූඩැල්ලෙක් එල්ලුනහම ඉතින් කූඩැල්ල අර ඇදලා කඩන්නෙත් නැහැ. අපි ඒක වටේට මොන සබන් ගන්නවා නැත්තම් මොනවා හරි නේද එකතු කරලා දුම් කළයක් තියලා මොනවා හරි කරලා මෙයාව මේ ගලවන්න හදන්නේ. මම මොකද අර ඇතුලේ ඇද්දොත් එහෙම ඇතුලේ උගේ දළෙත් එක්ක ඇදුනොත් මේ එතන තුවාලයක් හිටින නිසා එයාව ගලවන්න තමයි හදන්නේ. ඇදලා කඩලා දාන්නත් බෑ. දැන් අපිත් ඒකයි කරන්නේ. දැන් මේ ඔබේ මනසට ඔබත් ඒකට ලොකු උදව්වක් වෙන්න ඕන. අපිට අනුගේ කූඩැල්ල ගලවන්න බෑනේ. ඒ නිසා තමන්ගේ කූඩැල්ල ගලවන්න තමත් ලොකු උදව්වක් කරන්න ඕනේ. කියන්නේ වෛද්‍යවරයෙකු තුවාල සනීප කරගන්න උදව් කරන්න ඕනනේ. එහෙම නැත්නම් ලෙඩාගේ කිසිම සපෝට් එකක් නැත්නම් වෛද්‍යවරයෙකුට තුවාල සනීප කරන්න බෑ. එයා ඒක විස බීජ දාගන්න නැතුව ඉන්න ඕනේ. වෙලාවට බෙහෙත් දාන්න ඕනේ. වෙලාවට බෙහෙත් ටික බොන්න ඕනේ. එහෙම කරොත් තමයි තුවාල සනීප වෙන්නේ. ඒ වගේ මේ ධර්මයේ දේශනා කරන්නේ මේ ආදීනවේ ශක්තිය පෙන්නමින්, ඒ නිස්සාරණ නිස්කාරණ භාවය පෙන්නමින්, නිස්සාර භාවය පෙන්නමින් පින්නතුන්ට අර ඒ කිට්ටුවට සබන් එකතු කරනවා, දුම්කල එකතු කරනවා, ලුණු එකතු කරනවා වගේ වැඩක් කරන්නේ මේ. තේරුණානේ? ඒ එකතු කරනවා. එතකොට කොයි වෙලාවකරි මේ 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 කූඩැල්ලට මේ පහ වෙලා ගලව ගන්නවා. කවුද කුඩල්ල? අර සංසාරික සිත උපාදාන ශක්තිය. එහෙම නැත්නම් අර ගැඹුරෙම තියෙන උපාදානය. ඒක මේකේ තියෙන සියුම් උපාදාන කියලා එකක් තියෙනවා, මහා උපාදාන කියලා එකක් තියෙනවා. ඒ ගැඹුරින්ම තියෙන සියුම් උපාදානය වුණොත් අපි තුලින් අපි ගලවලා ඉවත් කරගන්න ඕනේ. සුද්ධ කරගන්න ඕනේ. පින්වත්නි සියල්ල අත්හරින්න. කාටද මේ කියන්නේ? සියල්ල අත්හැරින්න කියන එක මේ කෙනෙකුට කියලා හරියන්නේ නැහැ. ඇයි කෙනෙකුට කරන්න බෑ බින්වත්නේ? සියල්ල අත්හරිනවා කියන එක කෙනෙකුට කරන්න බැරි දෙයක්. කෙනෙකුට කෙනාට කරන්න පුළුවන් ගැටෙන එක අත්හරිනවයි කියන එක කරන්න බෑ. පුජ්‍යලේකට අත්හරිනවයි කියන එක කරන්නම බෑ බින්වත්නේ. තේරුණා නේද? පුජ්‍යලේකට අත්හරිනවයි කියන එක කරන්නම බෑ. එයා කරන්නේ ගැටෙන එක. තේරුණා නේද? ගැටෙන එක කරන්නේ. අත්හැරීමක් නෑ. මේ පහුගිය දවසේ මම ඔය කතා කරලා ඔය ප්‍රේම සම්බන්ධයක් ගැන එක්තරා රටක මිනිස්සෙක් මට කිව්වා. කිව්වා මෙහෙම කාලයක් මෙහෙම කළා. දැන් මෙහෙම මං එයාට ලක්ෂ මිලියන ගානක විතර උදව් කරලා තියෙනවා. ඔක්කොම දාලා අවසානේ ගියා. මම නිකන් රැවටුණා වගේ මෙහෙමයි කියලා කිව්වා. දැන් ඒ පිරිමි කෙනා ලෑස්ති අර ගෑනු කෙනාට වේදක් කරපු සල්ලි ඔක්කොම පොලිසියට කියලා ගන්න. තේරෙන්නේ? ඔන්න ලේසි නෑ ඔය පිරිමින්ගෙන් උදව් ගත්තත්. මගෙන් ගත්ත දේවල් ඔක්කොම මට දෙන්න කියලා කියනවා අවසානේ. ගෑනුන්ට එකයි පිරිමින්ට එකයි. ඉතින් මේ දැන් ඉතින් මිනිහා දිගට හරහර රිදවනවා. එතකොට මං කිව්වා දැන් බලන්න තමන්ගේ හිත දිහා බලන්න තමන්ගේ ගැඹුරු ආදරයක් කියන එකත් තමන් ළඟ තිබිලා නැහනේ. ගැඹුරු සිතෙහි තමන් ආදරයක් කියන එකත් තමන් කළා නැහැ. යම්කිසි ලබා ගැනීමක් කරගන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. තමන්ට ලාභයක් ලබන්න තමයි උත්සාහ කරලා තියෙන්නේ. ඒකෙන ගෙදරට නෝන කෙනෙක් බලද්දි ගෙදර ගේ දොර වැඩ පුළුවන්ද කියලා ඒ කාලේ බලන්න ගත්තේ. දැන් නම් හොයන්නේ මේ රස්සාවක් තියෙනවද ධනෙ තියෙනවද කියලා බලනවානේ. මහා පුතජන ලෝකේ නම් මහා පිස්සුවක් පින්නන්නේ. ඒකම පිස්සුවක් ඒක වැඩක් නැහැ කියලා. එකිනෙකාට මහා ප්‍රෝඩාවක් කර ගැනීමක් තියෙන්නේ. කිසිම යථාර්ථයක් නැහැ. අමො පිස්සු ටිකක් එකතු වෙලා ඉන්නේ. ඉතින් පිස්සුන්ට පිස්සු ගැලපෙන නිසා පිස්සු විදියට යනවා. ඒව නැතුව ඉතින් කිසි අතාර්ථයක් නැහැ පිටවත් නේ. එතකොට අර හිත ගැඹුරේ වෛරය තියාගෙන ක්‍රෝධය තියාගෙන කොහොමද ඉතින් ආදරයක් කරන්නේ? ඒ නිසා මේ ලෝකේ මිනිස්සුන්ගේ හැමදේම ලිමිටඩ් ලිමිටඩ් තියෙන්නේ. හැමදේම ලිමිටඩ්. ඔබට තියෙන දේවල් හැමදේම ලිමිට් කරගෙන තියෙන්නේ. බලන්න හැම දෙයකින්ම ලිමිට් නැද්ද කියලා බලන්න. හැම දෙයකම ලිමිට් තියෙනවා. අන්න ඒක තමයි මගේ කියන වටපිටාව. මගේ කියන වටපිටාව රාමුව. මම කියන මගේ කියන රාමුව. මෙන්න මේ මම කියන මගේ කියන රාමුවෙන් අපි එළියට එන්න ඕන. දැන් අපි කියන වචනයක් භාවිතා කරනවා. එහෙම නැත්නම් මම කියන වචනයක් භාවිතා කරනවා. නමුත් මේ අපි කියන මම කියන රාමුවෙන් මම එළියට එන්න ඕන. එහෙම නැත්නම් අපි එළියට එන්න ඕන. බලන්න මේ වචනය වචනයෙන් කැපෙන්නේ නැද්ද කියලා. හොඳට අවදීන් බැලුවොත් විතරයි මේක පේන්නේ. අපි කියන මම කියන රාමුවෙන් අපි එළියට එන්න ඕන. නමුත් එළියට යනකොට අපි ඉන්නවද? ඈ එහෙම නැත්තම් අපි කියන මම කියන මේ රාමුවෙන් මම එළියට යන්න ඕන. දැන් බලන්න වචනේ ඉක්ම වූ අර්ථයක් ඇහි නැද්ද? ඒක තේරෙන්නේ. ඊළඟට පෙන්නතුනේ දැන් ඔය ආයි සංස්කාරයක් උතර හැදෙනවනේ. ආයි සංස්කාරයක් ඇද දැන් අපි කියන එහෙම නැත්නම් මම කියන මගේ කියන ඔන්න කියලා දෙන්නේ කිටයක් දෙකක් තියෙන කොටස්. ඊළඟට රාමුවක්, ඒක තුල අපි රවුමක් ඇඳගත්ත කියමුකෝ. ඒ රවුමෙන් එළියක් තියෙනවා ඊළඟට. ඊළඟට එළියට යනවා. එතකොට දැනුම. ඒ ස්වභාව ධර්මයෙන්ම මේ දැනුම සංසිඳිලා අර තද නිද්‍රාවට ගියාසේ නිරෝධයටපත් වෙන්න ඕන. අන්න එදාට අතහැරිය කෙනා අතහැරිය බව දන්නේ නැහැ. නිදාගත්ත බව නිදාගත්ත කෙනා දන්නේ නැහැ. මැරුණාම මැරිච්ච කෙනා දන්නේ නැහැ වගේ තමයි. එනිසා ඒකට කියනවා නිරෝධ සමාපatti. නිරෝධ සමාපatti. එහෙමනම් පින්වත්නි දැනුවත් භාවයක නෙමෙයි අපේ සැබෑ ගුණධර්ම ගොඩ නැගෙන්නේ. දැනුවත් භාවයෙන් ඔබ්බේ එතනින් එහා තමයි අපේ ගුණධර්ම වැඩෙන්නේ. අන්න ඒවල කියන ලෝකෝත්තර කුසල්, ලෝකෝත්තර කුසල් ධර්ම. මෙහෙම කියන්න පින්නතුන්ට කෙටියෙන්, තවත් දෙයක් සමග ගැටෙන සිතුවිල්ලක් ඔබ ළඟ තබා නොගන්න. තවත් දෙයක් එක එහෙම නැත්තම් කෙනෙක් එක්ක ගැටෙන සිතුවිල්ලක් ඔබ ළඟ තබා නොගන්න. දැන් බලන්න මං එක්ක ගැටෙන සිතුවිල්ල මොනවද කියලා බලන්නකෝ ඉස්සෙල්ලම. දැන් මට ලිමිට්ස් දීලා තියෙනවා හාමුදුරුවෝ බණ කියන්න ඕන මෙන්න මේ ලිමිට් එකේ ඉඳලා. මේ ලිමිට් එකෙන් එහා ගියොත් ඒක බණ නෙමෙයි. දීලා නැද්ද? දීලා තියෙන්නේ. අපේ නෝනා ඉන්න ඕන මේ ලිමිට් එකේ. මේ ලිමිට් එකෙන් එහා පැනනොත් නෝනා නෙමෙයි. අපේ මහත්යා ඉන්න ඕන මේ ලිමිට් එකේ. මේකෙන් එහා ගියොත් අපේ මහත්යා නෙමෙයි. අපේ බල්ලා ඉන්න ඕන මේ ලිමිට් එකේ. ගේට්වෙන් එළියට බල්ලා ආයේ එළවල ගිහිල්ලා හරි ගැලලා දා ගන්නවා ඇතුළට. ඔය අපේ බල්ලා නෙමෙන්නේ වෙන්නේ හදන්නේ. අපේ කුරුල්ලා ඉන්න ඕන මේකේ මේ කූඩුවේ. මේකෙන් එළියට ගියාම අපේ කුරුල්ලා නෙමෙයි. මොකද්ද පින්වත්නි, මම මගේ ගුරුවරුන්ට ලිමිට් එකක් දීලා නැහැ. මම මගේ බුදුහාමුදුරන්ට ලිමිට් දීලා නැහැ. මම ලෝකෙට ලිමිට් දීලා නැහැ. මට මාව ලිමිට් දීලා නැහැ. ඒක නිසානේ අපේ හාමුදුරුන්ට හිතන්න බැරි. මේ ලෝකෙ තියෙන හැම පන්සලක්ම මගේ කියලා හිතන්න බැරි ඇයි? ලිමිට් දීලා. මුළු ජීවිතේම වයසට යනකම් තමන්ගේ පන්සලේ කියලා එකක් හදාදා හිටවා. ඈ මේ මුළු ලෝකෙම අපේ කියලා හිතන්න බෑනේ. මේ මුළු මානව වර්ගයාම අපේ කියලා හිතන්න බෑ. උන් මගේ ආගමේ කියලා ජාතියක් වෙන් කරගෙන, මගේ කුලේ කියලා වෙන් කරගෙන, මගේ පක්ෂේ කියලා වෙන් කරගෙන, මගේ රටේ කියලා වෙන් කරගෙන මේ අපරාධ මිනිස්සු ජාතියක් වනසන්නේ, තව ජාතියක් තව ආගමක් වනසගෙන නැගී හිටින්න හදන්න එපා. සියලුම ආගම්කාරයන්ට කියන්නේ තව 2060-70 වෙනකොට මොනෝදෝ උල්කාපාත වගේ කැයිල වැදිලා මේ පෘථුවීන් විනාශ වෙන සුළුයි. ඒක විශාල එකක්. ඒක වළක්ව ගන්න අමාරු තත්ත්වයක් කියලා කියනවා. වෙන්න පුළුවන්. ඒක කොයි වෙලාවෙද කියලා කියන්න බෑ. වෙනවත් නෑ. ඉතින් ඇයි මේ ආගම් අතර බේද හදාගෙන ජාති අතර බේද හදාගෙන මේ දැනුම දැනුමින් හටගත්ත ඔළුවේ මෝඩකමක් නේද? දැනුමින් හටගත්ත පිස්සුවක් නේද? මේ අපේ දෙයියෝ, මේ අර දෙයියෝ, මේ තෝ දෙයියෝ, මේ අර දෙයියෝ කියා මේක හරි මේක වැරදි කියලා පොත්වලින් බලන්න එපා. මේ හදවතට Tamanට උපමා කරගෙන බලන්න. බුදුවරේ කියන්නේ පොත්වලින් බලන්න නෙමෙයි, අත්තානම් උපමං කරතා. තමා උපමා කරගෙන ලෝකෙ දිහා බලන්න කිව්වම පොතෙන් බලන්න කිව්වේ නේ බුදු සමඳුරු කියලා. මා පිටක සම්පදානයෙන් කියලා කිව්වේ ඒකනේ. කියන්නේ මගේ මේ පිටකෙන් ආවයි කියලා බලන්න එපා. නුවණින් අවදීන් බලන්න ජීවිතේ මානව ධර්මයේ කියන එක රැක ගන්න. මානව ධර්මයේ විනාශ වෙන්න දෙන්න එපා. මානව ධර්මයේ කියන එක රැක ගන්න. මානව ධර්මයේ විනාශ වුණා පොත්වල ධර්මයේ ඉහළට එන්න පටන් ගත්තට පස්සේ. ඒස අඳුම ධර්ම රාජතන්ත්‍රයෙන්වත් මිනිසුන්ට ආගමක් නෙමෙයි මානව ධර්මයේ උගන්වනවා නම් හරි. මානව ධර්මයේ උගන්වනවා. මේ හැමෝම මිනිස්සුනේ. ජේසුස් වහන්සේත් මිනිස්සෙක්, නබිතුමත් මිනිස්සෙක්, මේ බුදුරජාණන් වහන්සේත් මිනිස්සෙක්. මේ හැමදෙනාම මනුස්ස මෞගුසෙන් උපදුණු මිනිස්සුයෝ. ඉතින් අපි මේගොල්ලෝ අර සතුරු මිතුරු හැටියට දකින්න එච්චරයි. දැන් හාමුදුරුවෝ පවා මෝඩ හාමුදුරුවෝ හරි විරුද්ධයි. ආ ඔක්කොම ආගම් එකයි කියනවට ඔක්කොම ජාතීන් එකයි කියන. මොකද උන් බෙදිලානේ ඉන්නේ. උන්ට ඕන ભેදණය. එතකොට මේ ભેදණයෙන් හම්බ කරන් කන්න යෝන. ත්‍රිපිටකයේ ඇරෙන්න වෙන දෙයක් ගන්න එපා. හරි මෙහි කියන්නේ මොකද හේතුව ත්‍රිපිටකයේ ඇරෙන්න වෙන දෙයක් කිව්වහම නිකන් හරියට නිකන් දැනෙනවනේ මහා රියල් බුද්දිස් වගේ ඒකයි. එතකොට බුදුහාමුදුරන්ට පක්ෂපාතී එකම එක්කෙනා වගේ පේනවා. මොකද ඒක නෙමෙයි ඒක ඇතුලේ තියෙන්නේ නිකන් මේ අර රැල්ලක් හදාගන්නයි ගසා කෑමයි විතරයි. එන මොකක්වත් නැහැ ඒක ඇතුලේ. සත්‍යය මොකක්වත් නැහැ. ඇයි මොකද ත්‍රිපිටකය කියලා මේ බුදුහාමුදුරුවෝ ඇවිල්ලා සෝතුම්පත් බල්ලා අච්චු ගහපේ ගත තියෙන්නේ. ඔක මුද්‍රණකාරයෙක් ඇතුළතර වැරදිච්ච ඒවා තියෙනවා. මේ බාහන දේශකයන්ගේ බාහනකයන්ගේ පිටක ආරූඪ කරන්නන්ගේ අතින් වැරදිච්ච දේවලුත් තියෙනවා. පද අරුත් ඕන තරම් තියෙනවා. ඒ වගේම කාලයගේ ඇවෑමෙන් පදවලට දෙන අරුත් අර්ථ වෙනස් වෙලා තියෙනවා. අනිත් එක ඒවා පුතජනේ වශයෙන්ම ඒවා අටුවා ගහන්න ගියාට පස්සේ ඒවයි අනන්ත අප්‍රමාණ මේ විභජනයන්ටපත් වෙනවා. ඉතින් ඕක ඇත්තක් හැටියට බාර ගන්න නැත්නම් කියන්නේ මෙන්න බලන්න මේ වෙනස් වෙලා කියලා කියනවා. මේ කටි උතුම් පාරිශුද්ධ දෙ. ඉතින් පාරිශුද්ධ දෙ නම් රහත් වෙලා ඇවිල්ලා ගියපියකො පාරිශුද්ධකේ. පාරිශුද්ධ නැති නිසානේ රහත් වෙන්නේ නැත්තේ. කවුරු? ඈ කිසිම පොතක් සුද්ධ වූ අර සුද්ධ වූ මේ සුද්ධ වූ කිව්වට මිනිස්සුන්ට උමනා විදියට තමයි මිනිස්සු ඒවා භාවිත කරන්නේ ආද. කිසිම පොතක් සුද්ධ නැහැ. ඒක මිනිස්යාගේ චේතනාව සුද්ධ කොතනද? අන්න එතෙන්දි පොත සුද්ධයි. චේතනාව අසුද්ධ කොතනද? පොත අසුද්ධයි. චේතනාව හොඳ මිනිහෙක් පිහියක් ගත්තාම ඒ මිනිස්සයා හොඳයි. චේතනාව නරක මිනිහෙක් පිහියක් ගත්තාම ඒක නරකයි. ඒ වගේ තමයි. ওই පොත්වල සුද්ධත් නැහැ අසුද්ධත් නැහැ හිත පිරිසුදු නැත්තම්. හිත පිරිසුදු වීමෙන්ම තමයි ওই පොත් පිරිසුදු වෙන්නේ. ඒ නිසා පොත්වලින් මිනිසා පිරිසුදු වෙනවට වඩා මිනිසාට පුළුවන් පොත් පිරිසුදු කරන්න. ඒ නිසා මිනිසා පිරිසුදු වී පොත් පිරිසුදු කරන්න. මේ ලෝකේ සත්‍ය 10ක් තියෙන්න බෑ. මේ ලෝකේ සත්‍ය 10ක් තියෙන්න බෑ. සත්‍ය මේ ලෝකේ ලෝක සත්‍යයක් තියෙනවා නම් ඒක එකයි. ඒ සත්‍යයට අයිතිකාරයෙක් ඉන්නත් බෑ. තේරුණාද? ඒ සත්‍යයට අයිතිකාරයෙක් ඉන්න බෑ. ඒ නිසා මේක බුද්ධාගමේ සත්‍යය, මේක බුදුහාමුදුරන්ගේ සත්‍යය, මේක නබිතුමාගේ සත්‍යය, මේක කතෝලික ආගමේ සත්‍යය, මේක හින්දු ආගමේ සත්‍යය, මොන විකාරයක්ද ඒක? එහෙනම් සත්‍ය එකයි. එහෙනම් මිනිස්සු එකයි. ඒ නිසා ඔබේ දරුවාගේ පෝසත්කම ධනෙන් විතරක් මනින්න ලෑස්ති වුණොත් ලොකු විනාශයක් බවට පත් වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔබේ ස්වාමියාගේ, බිරිඳගේ, ඒ වගේම දරුවන්ගේ, සමාජයේ ධනවත්කම කියන එක බලන්න. ප්‍රඥා ධනං, සුත ධනං, හිරියොත් අප්පියන් ධනං කියන වගේ අර ගුණ නැන ධන මේ ඔක්කොම තියෙන්න ඕන කියලා අපි හිතන්න ඕන. අන්න එතන තමයි ධනවත්කම කියන එක තියෙන්නේ. එන්නත් මේ මිනිස්සෙක් හොඳට මන බලන්න පුළුවන් ක්‍රම තියෙනවා. මිනිස්සෙකුට අපිට දෙයක් තෑග්ගක් දීලත් අපිට බලන්න පුළුවන් මිනිස්සෙක්. අපි අනුමැනමැන ඉඳලා වැඩක් නැහැ. අපේ චරිත දිහා අපි බලන්න ඕන බව ඇත්ත. නමුත් මේ ප්‍රතිචාර තුලින් තමයි මේ සියල්ල නිර්මාණය වෙන්නේ. මම දන්න එක ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන උන්වහන්සේගේ පන්සලට ගියාම උන්වහන්සේ ටොපියක් දෙනවා හැමෝටම. හැමෝටම ටොපියක් දෙනවා. ඉතාලින් නේද මේ කට්ටියට ආමතුරු ගියාම ටොපි දෙනවා. හරි ජෝක්. එමයි කියලා. නමුත් ආමතුරු දෙන්නේ මේ මිනිස්සු මනින්න දෙන්නේ. මේ ටොපියට දෙන ප්‍රතිචාරය මොකද්ද? කෑම පිඟානක් දෙනවා. ඒ වගේම ආසනයක් දෙනවා වාඩි වෙන්න. අදහසක් පළ කරනවා. ආකල්පයක් ඉදිරිපත් කරනවා. චෝදනාවක් කරනවා. අපිට මෙන්න මේ තැන්වලදී තමයි බලන්න පුළුවන් මේක පැහිලද ඉදිලද කියලා. තට්ටු බල බලන්න මේ. තේරෙනා නේද? තට්ටු බල බලන්න මේ. ඔබලගේ මනසටත් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ තට්ටු කරලා බලයි. මේක පුස් ගහක්ද, බෙනයක් තියෙන ගහක්ද, අරටුවක් තියෙන ගහක්ද? දැන් ගහකට වුණත් බෙනයක් තියෙනවනේ. පොරවෙන්දයක් තට්ටු කරලා හොයා ගන්න පුළුවන් ගහේ බෙනයක් තියෙනවද කියලා, පුස්ද කියලා. මේක හොඳින් අරටුව තියෙනවද කියලා හොයා ගන්න පුළුවන්. ගෙඩියකට වුණත් එයිම හොල්ලලා බලනකොට තේරුම් ගන්න පුළුවන්. ගෙඩිය හැටියෙන් ලිල්ල හැදෙනුත් ටිකක් තේරුම් ගන්න පුළුවන්. ඔබේ මනස පින්නතුමි අර දංකොඩ හූරනවා වගේ හූර හූර පිරිසිදු කරන්න ඕන. ඔබම කියන්න ඕන මේ ආකල්ප තියාගන්න එපා, මේ උපාදාන තියාගන්න එපා, මේවා තියාගැනීමෙන් මේකෙම වැඩක් නැහැ, මේව වැඩක් නැහැ, මේවා අයින් කරන්න ඕන. නේද? දැන් අපි යම් කිසි යාළුවෙක්ගේ හරි වැඩක් නැති දේවල් ගොඩාක් දැක්කහම මොකද කරන්නේ? ඒ යාළුවා අයින් කරලා දානවා. මෙයාට මට ලෞකික වශයෙන් උත් වැඩගත්කමක් නැහැ, ලෝකෝත්තර වශයෙන් වැඩගත්කමකුත් නැහැ, දහමක් දුන්නට කිව්වට අහන්නෙත් නැහැ, මේ මනුස්සයත් එක්ක අර්ථාන්විත කතා බහකුත් නැහැ. එතකොට මොකද කරන්නේ අපි? අයින් කරලා දානවා. ඉතින් ඒ වගේ අපි මේ සිතේ ඇතුළෙත් නිස්කාරණ දේවල් භාවිතා කරන්න එපා. නිස්කාරණ උපාදානයන් භාවිතා කරන්න එපා. වලඳක් සෝදනවා වගේ, පිඟානක් සෝදනවා වගේ එහෙම නැත්නම් අපි මේ ලියාපු පොලයක් අපි උදාහරණයක් ගත්තා. මේ ලියාපු පොලේක මේ සංස්කාර ගොඩක් ලියලා තිබුණා අපි මේක මකාගෙන ගියා වගේ කියන උදාහරණ භාවිතා කළා හාමුදුරුවෝ. පින්නතුනේ අපේ මේ මානසික තලයන් වල අපි හැමදාම නැගෙන්නේ පඩිපෙළවල්. ඔබ ඉස්සරහට ඉස්සරහට ඇවිල්ලා ඔබ ඉහළම තලයට ගොඩ නැගෙන්න ඕන. ඒ තමයි අකාලික විරාගික නිරෝධ සහගත ඒ විමුක්තිදායේ තැනට නැගෙන්න ඕන. කොහොමද ඒක ඔබ දැනගන්නේ? ඒතං සන්තං ඒතං පනේතං. ඔන්න ඔබේ මනස ඉහළටම නැගුණ කියලා ඔබ දැනගන්න පුළුවන්. ඔබේ මනස සාන්තයි, ඔබේ මනස ප්‍රණීතයි. ඔබට සාන්ත වූ ප්‍රණීත වූ මනසක් තියෙනවද? එහෙමනම් ඔබ ඉහළම තලයට නැගිලා ඔබට දැවෙන ගිනි ගන්න මනසක් තියෙනවද? ඔබ ඒ පහළ පහළ තලවල් වල ඉන්නේ. දැන් අපි මේ මෙතන ඉන්න පිනතුන්, මෙහාට ඉන්න පිනතුන් වෙනත් පන්සල් වල බහාරා මධ්‍යස්ථාන වල සමහර ඒවා වලට වඩා මට ශ්‍රේෂ්ඨත්වයක් පේනවා. ඒ සමහර තැන්වල ඉන්න මිනිස්සුන්ගේ මේ ලෝභ දේශ මොහ මට්ටම් වලත් එක්ක නැහැ. වෙන ආයතන වල ඉන්න සභාපතිවරු වෙන්නෝ, ලේකම්වරු වෙන්නෝ මහ පුදුම උද්දච්ච මාන්න යකඩ මිනිස්සු ටිකක් ඉන්නේ වෙනවත් නේ. අද වඳිනෝ හෙට නඩු දානෝ. අද කකුල් දෙක ඉඹල වඳින්නේ, හෙට හෙට ඒ ආමුදුරුවන්ට නඩු දානෝ කියලා. ඒ ආමුදුරුවම සභාපතිකමටපත් කරන ඒ ආමුදුරුවන්ට නඩු දෙනවා. මම දැක්කනේ කොළඹ හත ප්‍රදේශයේ මේ ස්ථානවලදී ඒම මිනිස්සු මම දුටුවා. මට අදහගන්න අමාරුයි මුන්ගේ කොහේද ධර්මයේ තියෙන්නේ කියලා. කලිසමේද, ෂර්ට් එකේද, සාක්කුවේද, වාහනේද, කොහේද තියෙන්නේ කියලා හිතා ගන්න අමාරුයි. නමුත් තනතුරු වලින් ගත්තොත් ජනාධිපති නීතිඥ, අර නීතිඥ, අර විසරද, අර සභාපති, මේ සභාපති ආවල් දේශ බන්දු, දේශ ශක්ති, කීර්ති ඔක්කොම තියෙනවා. මනස දුර්වලයි, දේශ ශක්ති තියෙනවා, මනස දුර්වලයි. ඈ මං ඒකේ දැන් මම ඒ භාවනා මධ්‍යස්ථානයක මම ගියා බලන්න මේ එදා සභා රැස්වීම. මම තමයි ඒක මේව කරද්දි මේසි වටේ ගියා බලනකොට මේ හාමුදුරුවන්ට පැත්තෙන් පුටුවක් තියලා, පොඩි පුටුවක් තියලා ඒකේ සුදුරෙද්දක් දාලා සභාපති කියන එකේනා මේ ලොකු පුටුවක් දාලා මිනිහා ජනාධිපති වගේ වාඩි වෙලා එතරඩ වෙලා ඉන්නවා. මං කිව්වා මේ සභාපති හාමුදුරුවන්ට නෙමෙයි, මේකේ පරිපාලනයට හා අනිත් දේවල් වලට අයියා සභාපති. හාමුදුරුවන්ට සභාපති කෙනෙක් නැහැ. ඒස දානවා ඕක හාමුදුරුවගේ මේ සුදුරෙද්ද අරගෙන ගිහිල්ලා ලොකු පුඩුවට. හාමුදුරුව මේකේ අනුශාසකයා, සභාපතිත් ඉන්නේ ඊට පල්ලෙහා. නෑ එහෙම තත්ත්වයක් නෑ. මේ සභාපති කිව්වා මේකේ ලොක්කා. ඉතින් ඒ වගේ ආයතන අපි ප්‍රතික්ෂේප කළද වැඩක් නෑ. ඔය මේ වෙලා ඉතින් ඒවයි මහා රණ්ඩු සරුවල්, මහා ප්‍රශ්න, මහා ගැටලු. එක්කෝ ඒ මනුස්සය දැනගන්න ඕන ගිහියා ගරුත්වයෙන් හාමුදුරන් වහන්සේව ඉහලින් තියන්න. එතකොට මේ මනුස්සයගේ ගුණධර්මය නැගිහිරින්නේ. නමුත් මේ බලහත්කාරයෙන් පුටු අරගෙන, බලහත්කාරයෙන් මේ තනතුරු අරගෙන ඒවයි ඉදිමිලා ලොක්කෙක් වෙලා ඉඳලා වැඩ නෑ. එහෙම ඉඳලා වැඩක් නෑ. වෙන රාජ්‍යායතනයක ජනාධිපති මන්දිරය වෙන එක ඒක වෙනම දෙයක්. ඒකදී ඒ කටයුතු මේක විහාරස්ථානය ඇතුළේනේ, විහාරස්ථානය ඇතුළේ පන්සල ඇතුළේ. තොර කොහොමද මාන උද්දච්චකමේ හැටි? පන්සල ඇතුළේ මාන උද්දච්චකම, අවිද්‍යාව. සියල්ලට වඩා ඉහළින් ධර්මය, සියල්ලට වඩා ඉහළින් සත්‍යය පවත්වා ගන්නට ඕන. මට වඩා ඉහළ ගුණධර්මයක් ගොඩනගා ගත්තොත් මොන ඇඳුමින් හිටියත් ඒ කෙනාට මේ ආසනය අයිති. ඒ ගුණධර්ම, ගුණධර්ම කියලා කියන්නේ නිකන් හිමින් ඇවිදින ඒවා නන් නෙමෙයි. හොඳේ සිවුරු වටේ මේ ගෞතාගෙන ඔලුවත් වහගෙන ඉන්න එක නෙමෙයි ඒ ගුණ ධර්ම කියලා කියන්නේ. හදවත අවසාන සිතිවිල්ල මිනිස්සෙගේ අවසාන සිතිවිල්ල මොන වගේද කියලා බලන්න ඕන. ඒක නේද? එතකොට කෙනෙක්ව අපි බොහොම අගය කරන්නේ එයාගේ අවසාන සිතිවිල්ල කොයි වගේද? අවසාන සිතුවිල්ලේ කොටවීම තියෙනවද? අනවා අවසාන සිතුවිල්ලේ කේලම් කියන එක තියෙනවද? අවසාන සිතුවිල්ලේ ඉරිසියාව තියෙනවද? අවසාන සිතුවිල්ලේ මාන්නේ තියෙනවද? අවසාන සිතුවිල්ලේ උද්දච්චකම තියෙනවද? අවසාන සිතුවිල්ලේ මාන්නේ තියෙනවද? අවසාන සිතුවිල්ලේ කරුණාව, දයාව, ආදරය, මෛත්‍රිය, නිරෝධය තියෙනවද? එන්න මේකයි බලන්න ඕන. උඩින් සර් කියනවත්, උඩින් ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියන අයවත්, උඩින් නමෝ බුද්ධාය බුදු සරණයි තෙරුවන් සරණයි කියන අයවත් නෙමෙයි බලන්න ඕන. අවසාන සිතිවිල්ලෙන් මේ මිනිස්සයා කොයි වගේද කියලා බලන්න. අවසාන සිතුවිල්ල මිනිස්සු හැමෝම ඉන්නේ පින්නතරේ බොහොම දරුණු තැනක. අවසාන සිතුවිල්ලෙන් දයාව පවත්වන, කරුණාව දක්වන මිනිස්සු කලාතුරකින් අහු වෙන්නේ නැත්තේ නේ? කලාතුරකින් තමයි අහු වෙන්නේ. අවසාන සිතුවිල්ල පාරිශුද්ධත්වයේ තියෙන මේ දර්ශනයට පත් වුණොත් එයාගේ අවසාන සිතුවිල්ලේ ප්‍රබලතාවයන් අඩු කරනවා, කෙලෙස් ප්‍රබලතාවයන් අඩු කරනවා. ඒ නිසා යම්කිසි යථා අවබෝධයක් ඇති කරගත්තොත් එයාගේ අවසාන සිතුවිල්ල පිළිබඳව අපිට යම් විශ්වාසයක් ඇති කරගන්න පුළුවන්. මෙයා අවසාන සිතුවිල්ලේ අහිතක්, අනර්ථයක්, වරදක්, අවැඩක් කරන්නේ නැහැ කියලා. අවසාන සිතුවිල්ල ඒ සිතුවිල්ල බිඳිලා යන වටක් ගාලා, කියන්නේ වේගෙන් තරහක් ආව නමුත් ප්‍රඥාව තියෙන අවබෝධයේ අවබෝධාත්මක සිත අවදි වෙනවත් එක්කම අර වැඩි සිතුවිල්ල බිඳෙනවා. ඒසා පින්නතුනි මේ ආකාරයට තමයි ධර්මයේ දේශනා කරලා තියෙන්නේ. පින්නතුන් අනේකාකාරයෙන් විමසා බලා අවබෝධ වෙනතුරුම මේ වචනවල ගැඹුරින් ගැඹුරට ඔබ කිමිදෙන්න. කිමිදෙනකොට ඒ ධර්ම රසය ඔබට වැඩි වෙනවා. වැඩිපුර ධර්මය අහන තරමට වැඩි වෙනවා. ඒ වගේම ධර්මයටත් ලෝභ වෙන්න එපා, ධර්මය බෙදා දෙන්න. අද පිළිගන්නේ නැති කෙනෙකුට වුණත් කමක් නැහැ, බෙදා දෙන්න කාලයක් ගියාම පිළිගන්නේවි. කාගේ හරි සංසාරේ සූපත් කරොත් ඒක ලොකු වටිනාකමක් තියෙනවා වෙනතුනේ. ලොකු වටිනාකමක් තියෙනවා. ඒ නිසා මේ ධර්මයෙන් නිවාලන්නේ අපායේ අවුරුදු ලක්ෂ ගණන් කෝටි ගණන්. ඔබ දන්නේ අපායක දවසක දුක කොච්චරද කියලා. ඒ දැවීම මේ මනුස්ස ලෝකෙ උපමා කරන්න උපමාවක් නෑ පින්වත්නි. තේරුණානේ? බුදුහාමුදුරුවෝ එක්තරා උපමාවක් අරගෙන බොහොම දැඩි වදබන්ධනයට ලක්වෙන උපමාවක් අරගෙන, රාජ දනුවමකට ලක්වෙන උපමාවක් අරගෙන, ඒ රාජ දනුවමක දැඩිසේ වදබන්ධනයට ලක්වෙන පුද්ගලයාගේ දුකක් මෙන්න මේ පූංචි ගල් ගැටේ වගේ කිව්වා. අපා දුක හර හිමාල පර්වතය වගේ මහා විශාලයි කියන කිව්වා. හිමවත් පර්වතය වගේ හරි විශාලයි කියන කිව්වා. ඉතින් ඒ නිසා අපිට උපමාවක්වත් නැහැ පින්වත්. අපා දුක් බලන්න විඳින්න ස්වභාවයෙන් පිළිගන්න. ඒ අපා වේදනාව සැලම විඳින්නේ මේ මේ භවයේදී. මේ භවයේදී ඒ අපා දුක් වේදනා විඳ විඳ ඉඳලා ඒ මනුස්සයා ඒ උපාදානයන් නිසා මේ තත්ත්වයන් වලට ගිහිල්ලා ඒ සංසාරික ඒ ආත්ම භාවයන් ලබන ඉතින් දුක් විඳිනවා. දැන් සත්‍ය යටපත් කර කර යටපත් කර කර දේවදත්ත දැක දැක, බුදුහාමුදුරුවන්ගේ කරුණාව දැක දැක, ඒ කරපු දේ විපාකේ අවසානය කල්පනා කරන, අනේ අපි මෙච්චර හතුරුකම් කළා, බුදුහාමුදුරුව මට වචනේ කිව්වත් අනේ අහිතක් කරේ නෑ කියලා දැවුන මනස. ඉතින් ඕක කලින් දරගන්න තිබ්බනේ, එක පාරක් දෙපාරක් කළානේ. එච්චර එලෝ එලෝ බුදුහාමුදුරුවන්ගේ ධර්මයට සංඝයාට නිග්‍රහ කරමින් මුළු ශාසනයක්ම නොමග යවන්න දෙරදරපු ඒ ක්‍රියාවලියට, ඒ දේවදත්තට ඒ ශාසනය විනාශ කරන්න දරපු ප්‍රයත්නයට ප්‍රතිවිපාක හැටියට අදත් ඒ මනෝ ධාතු මහ ගිනිගොඩ මැද මනෝ ශරීරයක් දැවෙනවා. මැරෙන්නේ ඒතෙන්, ඒකෙදි පිච්චිලා ඒක ඉවරයක් වෙන්නේ. අර හීනයක් වගේ තමයි වෙනවතුනේ. මා මනෝමය ආත්ම භාවයේ එක්තරා විදිහක උප්පත්ති ස්වરૂපයක දැවෙනවා, ගිනි ගන්නවා. ඒව ඉතින් මේ මහ පොළොවේ තැන් තැන් වල තියෙනවා. ඒක ස්ථානයක නේ මිනිස්සු ඉන්නේ, ඒක රටවල් වල ජීවත් වෙන්නේ. අන්න ඒ වගේ ඒ එක එක ඒ නිකායන් වල ඒ සත්වයෝ ඒ තැන් වල ඉන්නවා. එනිසා චේතනාව මුල් වෙලා කරුණු කාරණා සිදු වෙන නිසා අපිට කියන්න බෑ කිසිම ජීවිතයක පවක් නැති වෙන්නේ නැති ජීවිතයක් තියෙනවා කියලා. පවුත් කරනවා, පිනුත් කරනවා. දවසක පින් කරනවා, දවසක පව් කරනවා. ඒක තමයි මේ ලෝකේ හැටි. හැබැයි පව් පාර්ශවයේ පුළුවන් තරම් අඩු කරගන්න බලන්න ඕනේ. පින් පාර්ශවයේ වැඩි කරගන්න බලන්න ඕනේ. තේරෙනවා නේද? පව් පාර්ශවයේ අඩු කරලා පින් පාර්ශවයේ වැඩි කරගන්න ඕනේ. චේතනාවක. එතකොට පාපයක් වෙනකොට Tamanට චේතනාවේ පහළ වෙනවා මේක පව් සිතුවිල්ලක් කියලා. තංගලයේ පේනවා. මේක පෞසිතු වෙල්ලක් කියලා දැන් ඔබේ මේ ගැඹුරු සිතුවිල්ල කොයි වගේද කියලා බලන්න. ගැඹුරු සිත කොයි වගේද කියලා බලන්න. ගැඹුරු සිතක් ස්පර්ශ කරලා දැනගන්න පුළුවන්කම තියෙන්නේ බාහිර තියෙන උද්වේගකාරී සිතුවිලි දාමයන් සංසිඳෙව්වට පස්සේ පෙන්වත් නේ. එහෙම නැත්තම් ගැඹුරු සිතක් යාට ස්පර්ශ කරන්න බෑ. සමහර උදවිය මේ බාහිර තියෙන කර්තව්‍ය ටිකක් අඩු කරගන්න ඕනනේ. ඒකයි පහස දිවි පැවැත්ම කියලා බුදුහාමුදුරු ඒ කර දැන් මගේ ඔළුවේ කරුණු 1000ක් දැන් මේ වැඩසටහන ඉවරුනහමත් ආයේ ඔළුවේ කරුණු 1000ක් තියෙනවනම් මගේ ගැඹුරු සිත මට බලන්න පුළුවන්ද? බෑනේ. එන්නත් අර කරුණු 1000ත් එක්ක ඔළුව පැටලෙනවා මේ එළියේ. ඒ නිසා ඒ මොකක්වත් ඔළුවේ නැත්තම් තමයි මේ දේවල් ඒ වෙලාවට කෙරේ කියන අදහසින් හෝ අත්හැරලා දාලා තමයි මෙතන නිවීමෙන් බලන්න පුළුවන්. ඒ නිසා පහසු දිවි පැවැත්මක් ඇති කරගන්න ඕන තමන්ට. එවිට තමයි තමන්ට හැකියාව තියෙන්නේ. එක එක්කෙනාට පහසු දිවි පැවැත්ම කියන්නේ එක එක තලයන්. ඒකේ ප්‍රශ්නයක් නැහැ. තමන්ට කොහොම හරි ඒක පහසු නම් එච්චරයි. ඒක ඔළුවෙන් තමයි අල්ලගන්නේ අත්හරින්නේ. තමන්ගේ හිත දිහා බලන්න. තමන්ගේ හිත ඇවිස්සෙන විදිය බලා ගන්න ඕන නම් තමන්ගේ තමන්ට ලැබෙන ප්‍රශ්න තමයි මේ අවස්ථාව. තමන්ගේ හිතේ තියෙන නැගීම් බලන්න, ඒවට ප්‍රතිචාර දක්වන විදිය බලන්න. කවුරු හරි තරහ ගස්සනකොට තමයි හොඳම අවස්ථාව. කවුරු හරි බනිනකොට තමයි හොඳම අවස්ථාව. කවුරු හරි නිඳා කරනකොට තමයි හොඳම අවස්ථාව. ඒ නිසා ඔබට කර්මස්ථාන ලබා දෙන්නේ මෙහින් නෙමෙයි, මෙහින් ලබා දෙන්නේ අනුශාසනේ. කර්මස්ථාන ඔබට ලැබෙන්නේ සමාජයෙන්. තේරෙනා නේද? කර්මස්ථානය හම්බෙන්නේ ඔබට සමාජයෙන්. අන්න නින්දා ලැබෙනවා, අපහාස ලැබෙනවා, අලාභ ලැබෙනවා, නිග්‍රහ ලැබෙනවා. අන්න කර්මස්ථාන. ඔබ මුකුත් කරන්න එපා. ඔබේ සිත මොන වගේ තත්වයකට ඇවිල්ලා සංසිඳනවද කියලා බලන්න. සියල්ල අත්හැරපු කෙනාටත් මේ ලෝකේ ඉහළ තනතුරු ලැබෙනවා, ඉහළ වරප්‍රසාද ලැබෙනවා. හැබැයි ඒව ලෝභ ද්වේෂ මෝහ වලින් පුරකාල නෙමෙයි. ඉතින් ඒකනේ අර ආනන්ද හාමුදුරුවන්ගේ ආදර්ශය. හොඳටම ආනන්ද හාමුදුරුව කියන ඉල්ලල ගන්න තනතුරු වලින් වැඩක් නැහැ කියලා. ඉල්ලල ගන්න සම්මාන වලින් වැඩක් නැහැ කියලා. ඔය මමත් කියන්නේ මම විසින්ම ප්ලෑන් කරලා මල් දාගෙන මල් උඩ මම ගිහිල්ලා වැඩන්නේ කියලා. කවුරු හරි ස්වේච්ඡාවෙන්ම එයා හිතලා දාන මලක් උඩ යනවා මිස මම හිතලා දාගන්න මලක් උඩ මම ගිහිල්ලා වැඩන්නේ නැහැ. ආ මම කියලා ගන්න ප්‍රශංසාවක් මට වැඩන්නේ නැහැ. ඒ ස්වභාවයෙන් ලැබෙන්න ඕන දේවල්, නිතින් ලැබෙන්න ඕන දේවල්, කොරකාගෙන මරාගෙන බුරු කියාගෙන අර දේශපාලන බලයක් ගන්නවා වගේ එහෙම එකක් මේ සද්ධර්ම මාර්ගයක් නෙමෙයි. ඒක ධාර්මික මාර්ගයක් නෙමෙයි. ඒක ඒ නිසා ස්වභාවයෙන් ලැබෙන පිණුතුනේ ධර්මානුකූල කෙනාට. ඉතින් මේ සුදු කොලේ උපන්නා වගේ, සුදු කොලේ වගේ ඒ නිරෝධ සිත, ඒ විමුක්ති සිත, ඒ විරාගික සිත, විරාගික සිත කියන්නේ බැඳෙන්නේ නැති සිත. මොහොකටවත් බැඳෙන්නේ නැහැ, මොහොකටවත් අර නෙළුම්පත වගේ ඒ වගේ හිතක්. සිත කියන එක පවතින වෙනතුනි අපිට මේ හදවතේවත් අතේවත් පහේවත් කොතනකවත් නෙමෙයි. ඒක මේ ගිනි පොකුරක් වගේ අපේ යම් යම් දේවල් ඝෂ්ඨණය වෙන තැන අපි තුල හට ගන්නා වූ ඒ සාංසාරික ආත්ම භාවයක්. ඒකෙදි මිනිසුන්ට විඳින විඳවන වේදනාවත් එක්ක අඳුන ගන්න පුළුවන් මිසක් මේ වෙන මොකෙවත් එක අල්ලලා හොයාගන්න ලේසි වෙන්නේ. ඉතින් ජීවිතේ දුක් විඳින බව අඩු කරගන්න දෘෂ්ටි වලට නොපෙමිනෙන්න, සංකල්ප වලට නොපෙමිනෙන්න, මමත්වයට නොපෙමිනෙන්න, මේ සියල්ල අතික්‍රමණය වූ ලෝකෝත්තර වූ සංඥා නිරෝධයකට, විඥාන නිරෝධයකට ඔබ ගමන් කරන්න, එයයි ලෝකෝත්තර භාවය කියලා කියන්නේ. ඔබ හැම දෙනාටම ධර්මයේ පිහිට ආරක්ෂාවෙන් නිවන් සුව ලබන්නට ශක්තිය, ධෛර්යය, වාසනාව සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනු. හැම දෙනාටම සම්මා සම්බුදු සරණ වේවා. අද දවසේ උපන්දින සමරන දෙපලක්ම දායකත්වයේ දක්වමින් කටයුතු කරන ලබනවා. ඒ හැම දෙනාටම අපි පින් දෙනවා. අද දින එක පිරිසක් තමයි දායකත්වයේ දරන ඒ මහෝද පලිපාන පින්වත් මෙත්තුමා එතුමාගේ උපන්දිනය වෙනුවෙන් තුන්වන්ගේ දෙවියන්ගේ ආශිර්වාදයේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින් දායකත්වයේ දක්වනවා. ඒ වගේම අද දවසේ තවත් දායකත්වයක් තමයි පින්වත් ලලිතා කනවරත්න පින්වත් මෙතිණිය එතුමියගේ උපන්දිනය වෙනුවෙන් දායකත්වයේ දරමින් තුන්වන්ගේ දෙවියන්ගේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරනවා. ඒ බහෝද පලිපාන පින්වත් මෙත්තුමාගේ අරමුණ බවට පත්වන්නේ මේ භාවය, මේ උපත් භාවය ලබා දීලා ගුණධර්ම දායාද කරලා යහපත් මිනිසෙක් ලෙස තමාව මෙලොවට දායාද කළ දෙමාපියන් වන ඒ පලිපාන පින්වත් පියාණන් වහන්සේටත්, පලිපාන මෑණියන් වහන්සේටත් ඉක්මන් භවයකදී මුතුම් වූ කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්මයේ මුණ ගැහිලා නිවනින් සැනසීමට මේ උපන්දිනයේ දවසේ මව්පියන්ට පුණ්‍යානුමෝදනා කිරීම එලෙසම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පූජ්‍ය ඇඹිලිපිටිය ආනන්ද ස්වාමීන් වහන්සේටත්, එම පින්නතුන්ගේ පවුලේ සියලුම දුව දරුවන් හැම දෙනාටමත්, සහභාගී වන සෑම සියලු දෙනාටමත් උතුම් සද්ධර්ම අවබෝධය ඇති කරගන්නට තුරුණුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය වේවා, සියලු යහපත වේවා කියන ප්‍රාර්ථනාව ඇතුව අද දවසේ උපන්දිනයේ සමරන ඒ මහෞද පලිපාන පින්වත් මෙත්තුමන්ටත් අපත් ආයුරාරෝග්‍ය සුවය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තවත් අද දිනේ උපන්දිනයේ සමරන පින්වත් ඒ ලලිතා කරුණාරන්ද පින්වත් මෙතිනියට තුන්වගේ දෙවියන්ගේ ආශිර්වාද ශක්තිය ලැබේවා. ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද බලයෙන් සද්ධර්මයේ වැඩීමත්, ඒ වගේම ආයුරාරෝග්‍ය සැප වර්ධනයවත් ඇති කරගන්නට මේ පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා, සුභ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒ සද්ධර්මයේ ආලෝකය අපිට ලබා දෙන කල්‍යාණ මිත්‍ර ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරගෙන, ඒ වගේම ඉදිරියේදී සිදු කරගනු ලබන සාසනික කටයුතු යහපත් අන්දමින් සිද්ධ කරගන්නට තුරුණුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම එතුමියගේ දෙමව්පියන්ට දිවමගට ශක්තියක් වූ අපාතරයෙන් සමගත් දෙමව්පියන් වන සසර ගමන සුගතිගාමී වන්නට පුණ්‍ය අනුමෝදනා කිරීම බලාපොරොත්තු වෙනවා. ඉක්මන් භවයකදීම උතුම් නිර්වාණය සාක්ෂාත් කර ගැනීමට මේ පුණ්‍ය අනුමෝදනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලලිතා කරුණාරත්න පින්වත් මෙතිනේගේ දෙමව්පියන්ටත් සාංසාරික වශයෙන් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත් එම මෙතිනේගේ පවුලේ දරුවන් ඇතුළු ස්වාමියා ඇතුළු සියලු දෙනාටමත් ධර්මයේ ආලෝකය ලබන්න, ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටම ධර්මයේ සැනසීම ලබන්නට මේ දහම් පඩුර, මේ ධර්ම ශ්‍රවණ ආනිසංස බලයේ හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ උපන්දිනයේ සාදායකත්වයේ දැක්වූ පින්නතුන්ටත්, ඔය පින්නතුන් හැම දෙනාටමත් ජාතියක් ජරාවක් මරණයක් නැත්තා වූ මේ ශාන්ත වූ නිර්මල වූ මේ අමා මහ නිවන් සම්පත් ලබන්නට හැම දෙනාටම මේ පුණ්‍ය ධර්මයෝ හේතු වාසනා වේවා. අභිවාදන සීලෙස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වට්ටන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤාවන්තස්ස හේතු චතු නිබ්බාන සම්පත්ති. හිමිනාතේ සමිඤ්ඤතු සුඛී සම්පත්තේවා සෝපත්තේවා සාදු සාදු සාදු.